අපි ගොඩක් සාකච්ඡා කරලා තියෙන මේ ආයතන ගැන නේද? බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ආයතන වලින්ම තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ මූලික. සංසාරේ යන ගමනයි සංසාරෙන් ගැලවෙන එකයි දෙකම තියෙන්නේ අපේ සල ආයතනේ. ඇහ කන නාසය දිව ශරීරය මනස ඔය හයන්නේ අපි දැනගන්නේ. ලෝකේ ගැන මොනව හරි දැනගත්තා නම් දැනගන්නේ ඔය හයින් නේද? එතකොට මේ සූත්‍ර බොහොමයක තියෙනවා. දැන් ඇහැ කියන එක චක්කු ඔය ගැන ඇත්ත ඇති හැටි දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් එයාගේ එයා රැස් කරනවා පංච උපාදානස්කන්ධ කියනවා. දැන් චක්කුම් භික්කවේ අජානං අපස්සං යථාභූතං. ජානං කියන්නේ අහලා දැනගන්නවා, පස්සං කියන්නේ දකින්න. යථාභූත කියන්නේ ඇත්ත ඇති හැටි. එතකොට මේ යථාභූත ඥානය අජානං අපස්සං අහලත් නැහැ දැකලත් නැති කෙනා. චක්කුම් භික්කවේ අජානං අපස්සං යථාභූතං. යථාභූත බව අජානං අපස්සං. අහලත් නැහැ දැකලත් නැහැ. එහෙම කෙනාට මොකද වෙන්නේ කියලා ඉස්සෙල්ලා පෙන්නනවා. ඒකේ තව විස්තර ටිකක් කියලා කියනවා. පංච උපාදාන කන්දා උපචයං ගච්ඡති. උපචයං කියන්නේ රැස් කරන. පංච උපාදාන ස්කන්ධ රැස් කරමින් තමයි ඉන්නේ. ඇහැ කියන එකේ ඇත්ත ඇති හැටි අහලත් නැහැ දන්නේ දකින්නේ. අජානං අපස්සං යථාභූතං. එහෙම කෙනාට මොකද වෙන්නේ? පංච උපාදාන ස්කන්ධ රැස් කර කර ඉන්නවා. පංච උපාදාන කන්දා උපචයං ගච්ඡති. හරි. ඔකේ අනිත් පැත්ත පෙන්නනවා ඇහැ කියන එකේ චක්කුම් භික්කවේ ඥානං පස්සං යථාභූතං. යථාභූත බව හරියට අවුවොත් දැක්කොත් එයාට මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධා අපචයං ගච්ඡති කියලා. උපචයං කියන්නේ රස කරන, අපචයං කියන්නේ රස කරන්නේ. පංච උපාදානස්කන්ධ රස කරන්නේ නැතුව පැත්තට යන. ඇහැ කියන එකේ ඇත්ත තරකන තමයි සසරේ යන එකයි සසරෙන් ගැලවෙන එකයි දෙකම අතන තියෙනවා. ඒකම කියනවා ඊළඟට ඇහැට කිව්වා වගේ රූපේට. රූපේ අජානං අපස්සං යථාභූතං. එතකොට පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡති. රූපේ ඥානං පස්සං යථාභූතං. ඇත්ත ඇති හැටි දන්නවා නම් දකිනවා නම් එයාගේ පංච උපාදානස්කන්ධ අපචයං ගච්ඡති. පංච උපාදානස්කන්ධ රැස් නොකරන පැත්තට යනවා. කම ඊළඟට දැන් ඇහැට කිව්වා රූපවලට කිව්වා එහෙන් දැනගන්න රූපවලට. ඊළඟට චක්කු විඥාණයටත් ඕකම කියනවා. ඊළඟට ඔය තුනේ එකතුවට කියන පස්සේටත් ඕකම කියනවා. පස්සේ නිසා හට ගන්නවා නම් යම්කිසි වේදනාවක් සුඛ වේදනා දුක්ඛ වේදනා දුක්ඛම සුඛ වේදනා ඒ තුනෙන් එකක් හට ගන්නවා නම් ඒ වේදනාවේ ඇත්ත ඇති හැටි දන්න දකින කෙනාට වෙන්නේ මොකද්ද? නොදන්න දකින කෙනාට වෙන්නේ මොකද්ද? වේදනා ඔව් අජානං අපස්සං යථාභූතං පංච උපාදානස්කන්ධ රැස් කරමින් ඉන්නවා. ඥානං පස්සං යථාභූතං නම් පංච උපාදානස්කන්ධ රැස් කරන්නේ. දැන් පංච උපාදානස්කන්ධ කියනකොට අපි දන්නවා කෙටියෙන් කියනවා ඔක දුක කියලා නේ. සංකෙත් වෙන පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒකට මේ දුක රැස් කර කර ඉන්න කෙනායි දුකෙන් මිදෙන කෙනා ගැනයි මේ කියන්නේ. හරි. ඒකම තව විස්තර කරහම පංච උපාදාන ස්කන්ධ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඔය පහනේ නේද? ඒකට රස කර කර ඉන්න කෙනයි ඒ රස නොකර ඉන්න කෙනයි කියන එක ඉන්නේ යථාභූත ඥානෙ තියනවද නැද්ද? දන්න දකින්න කෙනයි නොදන්න නොදකින්න කෙනයි. ඒක තමයි මේ මහා සලායතන සූත්‍රයේ තියෙන්නේ. ගොඩාක් ඒවා තියෙනවා දැන් ඊළඟට දන්න දකින්න කෙනා මොකද වෙන්නේ? තණ්හාව රස කරන්නේ. නොදන්න දකින්න කෙනාගේ තණ්හාව වැඩෙනවා. ඒකම තමයි අර පංච උපාදානස්කන්ධ රස වෙනවයි රස නොකරනවයි කියන්නේ. ඊළඟට දන්න දකින්න කෙනා ඥානං පස්සං යථා භූතං කියන කෙනාගේ සම්මා දිට්ඨිය ඇති වෙනවා. සම්මාදිට්ඨිය තියෙනකොට සම්මා සංකප්පය තියෙනවා. ඔහොමම අරිෂ්ඨාංගික මාර්ගයේ වැඩෙනවා කියන. නොදන්න නොදකින්න කෙනාගේ ඒක වැඩෙන්නේ නැහැ. අරිෂ්ඨාංගික මාර්ගයක් වෙන්නේ නැහැ. අහම ගිහිල්ලා කියන අන්තිමට මේ ඒ දුක රැස් කරන පැත්තටත් එනවා, දුකෙන් මිදෙන පැත්තටත් එනවා. මේ මාර්ග දෙක එන හැටි. ඒකට එතන කියනවා දැන් ඇහැ ගැන නොදන්න නොදකින අජානං අපස්සං යථා භූතං. එයා තමයි මේ දුක රැස් කර කර සසර යන්නේ. ඇහැ ගැන දකින කෙනා ඥානං පස්සං යථා භූතං. සසරෙන් ගැලවෙන මාර්ගය කියන ආර්ය මාර්ගයට වැටෙනවා. රූප ගැන දන්න දකින කෙනා ආර්ය මාර්ගේ, නොදන්න නොදකින කෙනා සසර යනවා. දුක රැස් කර. දැන් ඔතන බලන්න ඕන මොකද්ද මේ දැන් ඇහැ ගැනයි රූප ගැනයි දැනගන්න තියෙන්නේ. අපි නොදන්නේ මොකක්ද කියන මට්ටම. ඔක තමයි නුවණින්, ඒ කියන්නේ ධර්මයේ තියෙන්නේ ওই ටික. ධර්මයක් අහලා දැනගන්න ඕන ওই ටික. ඒකට අපි සාමාන්‍යයෙන් ඉන්නේ ඇහැට පේන දේ තියෙනවා කියන දැක්මෙන් නේද? එහෙන මොකක් හරි දැක්කහම ඕක පවතිනවා, තියෙනවා. ලෝකෙට අයිති දෙයක්. දැන් අපි එහෙන් දැක්කහම මොකක් හරි අපි තියෙනවා කියලා දැනගන්නේ දැක්ක හින්දානේ. දැක්ක නැත්තම් දන්නේ නැහැ තියෙනවා කියලා නේ. තියෙනවා කියලා දැනගන්නේ දකින හින්දා. එතකොට ඒ දැනගන්නේ දකින මොහොතේ නේද? දකින්න මොහොතකට කලින් දන්නවද ඒක තියෙනවා කියලා? නෑ. දැකීම නිසාමයි දැනගත්තේ තියෙනවා කියලා. හරි. ඒක දැනගත්තට පස්සේ අපි මොකද කරන්නේ? ආවක මන් දකින්න කලිනුත් ඔතන තිබිලා තියෙනවා. අතීතෙට ගන්න. දැනගන්නේ දකින මොහොතේ. ඒ වුණාට අපි හිතෙන් කියනවා නෑ නෑ ඕක ඊට කලිනුත් ඔතන තිබිලා තියෙනවා. නැගිට දකින මොහොතේ තියෙනවා. අනාගතෙත් ඕක තියෙනවා. ඒකයි දැන් දැකීම නිසා දෙයක් තියෙනවා කියනකොට ඒ දේ අපි කාල තුනටම දානවා. අතීතෙත් ඕක තිබුණා. වර්තමානෙත් තියෙනවා. අනාගතෙත් තියෙනවා. දැන් බලන්න මේ දකින මොහොතේ තමයි තියෙනවා කියලා දැනගත්තේ. ඒක යවනවා අතීතෙට. ඉස්සරත් මෙහෙම තියෙනවා අනාගතෙත් තියෙනවා. ඒ දෙකම හිතෙන් කරනවා කියන එක පැහැදිලි නේද? වර්තමානයේ වෙන්නේ අපි හිතමු වර්තමානයේ එක තියෙනවා කියලා හිතුවා කියලා ඒක වැරද්දක් නැහැ කියමු පේන හින්දා. ඒ වුණාට ඕකයි. අතීතයට දානකොට මේ හිතෙන් කරන ඇත්ත නේද? ඊළඟට අනාගතයට දානකොට අනාගතේ තාම ඇවිල්ලා නැහැ. එනට අපි හිතන ඕක තියෙනවා නේද? හරි. දැන් බලන්න ඕක දැන් අපි කරනකොට ඔගේ අරද්ද තේරෙන්නේ නැහැ. දැන් අර බල්ලා වතුරට එබිලා එබෙනකොටම හිතනවනේ යන්න බල්ලෙක් ඉන්නවා කියලා. දැන් ඌ වතුරේ ඡායාව දැකලා තව බල්ලෙක් ඉන්නවා කියලා රැවටෙනවා නේද? ඒ රැවටෙන්නේ කොයි වෙලාවේද? දකින මොහොතේ. වතුරට එබෙන මොහොතේ නේද? දැන් ඒ වෙලාවේ මුලා වුණ ගමන් වෙන්නේ බල්ලෙක් ඉන්නවා. මේ මොහොතේ බල්ලෙක් ඉන්නවා. හැබැයි ඒක තුල ඌ තවර ටීම් ගොඩකට යනවා. ඔය බල්ලා මං දකින්න කලිනුත් ඔතන ඉඳලා තියෙනවා. අය අනාගතෙත් ඉන්නවා. දැන් පේනවාද එක තැනක රැවටුනහම ඒ රැවටීම අපේ පුරුද්දක් තියෙන අතීතයටත් දානවා අනාගතයටත් දානවා. ඒ කියන්නේ අපි මේ මොහොතේ හිතාගන්න දේ මීට කලිනුත් තිබුණා අනාගතෙත් තියෙනවා කියලා ඒක තමයි දෙයක් පනවනවා කියන්නේ. ලෝකෙට අයිති දෙයක් කරනකොට ඒක මේ මොහොතේ තියෙනවා කියන කතාව නෙවෙයි. මම අත්දකින්න කලිනුත් තිබුණා අත්දකින්න මොහොතේ තියෙන අනාගතෙත් ඕක අත්දකින්න පුළුවන් කියන එහෙම දෘෂ්ටියකට වැටෙනවා. දැන් බල්ලට ඒකනේ වෙන්නේ නේ. බල්ලා මුලින්ම වතුරට එබෙනකොට ඒ මොහොතේ පෙනීම හින්දා තමයි යන්න බල්ලෙක් පේනවා කියලා ඉන්නවා කියන අදහස් තියෙනවා. එතනින් නවතින්නේ නෑ. ඌ මං දකින්න කලිනුත් ඉඳලා තියෙනවා. ඉස්සරහටත් තියෙනවා. ඒ හින්දානේ තරහරම් බුරන්. අනාගතෙත් ඉන්නවා කියලා හිතන හින්දානේ බුරන්. නැත්නම් දකින්න මොහොතේ විතරයි ඊට පස්සේ නෑ කියලා දන්නා නම් බුරන්නේ නැහැ. නේද? දැන් බලන්න මේ පෙනීම නිසා තියනවා කියලා හිතන එකේදී රැවටීම් ගොඩකට යනවා. පෙනෙන මොහොතේ විතරකුත් නෙමෙයි ඊට කලින් තිබුණා දැනුත් තියෙනවා අනාගතෙත් තියෙනවා. ඒ කියන්නේ මේක කාලෙට දානවා. අතීත වර්තමාන අනාගත තුන් කාලයටම ප්‍රයත්නක් දෙනවා. නේද? තේනවාද? ඒ දැකීමට අමතරව දකින දෙයක් තියනවා කියලා හිතනකොට එතනම යනවා මුලාවන් තුනකට අතීත රූපේ වර්තමාන රූපේ අනාගත රූපේ කියලා. ඕක තමයි අපි පැවැත්ම කියලා කියන්නේ. ඉස්සෙල්ලත් තිබුණා දැනුත් තියෙනවා අනාගතෙත් තියෙනවා. ඒකටනේ පවතිනවා කියන්නේ නේද? පවතිනවා කියන්නේ දැන් ස්ථිර කළා. ඒ කාලය තුල තියෙනවා. නේද? ඒකට නিত্য සංඥාවට වැටෙනවා. තව විදිහකට කියමු. සෙල්ලක් තිබුණා දැනුත් තියෙනවා අනාගතෙත් තියෙනවා. ඔකට තමයි නিত্য කියන්නේ. හරි නিত্য කළා. දැන් මේ බල්ලා එබෙනකොට ඇත්ත ඇති හැටි දැක්කනම් එහෙම ඡායාවක් ඇති වෙනවා විතරනේ වතුරේ. නේද? දැන් ඇහැට පේන්නේ ඡායාව වතුරේ තියෙන. දැන් බල්ලාගේ ඡායාව එබෙන්න කලින් තිබුණාද වතුරේ? ඡායාව මට්ටමින් ගත්තා. නෑ. බලන හින්දමයි ඡායාව සකස් වුනේ. එබෙන කොටයි වතුරේ ඡායාවට. ඊළඟට ඔළුව අහකට ගන්නකොට ඡායාව එතන තියෙනවා නැහැ. අන්න බලන්න මේ ඡායාව හැදෙන්න හේතු යෙදුන හින්දා සකස් වුණා. හේතුනේ නැති වෙනකොට ඒ නිරුද්ධයි. ඒ නිරුද්ධ බවට කියන අත්තංගම කියලා. තිබුණ එකක් නැති වුණා නෙමෙයි. ඒක පෙන්නුම් කරන්න හේතු නැති හින්දා පෙන්නුම් කරන්නේ. ඒකට විශේෂ වචනේ තමයි නිරුද්ධ හරි අත්ංගම හරි. දැන් තිබි තියෙන එක නැති වුණා කියනකොට අපි කියන්නේ නැති වුණා කියලානේ. ඒකට නැති වෙන්න නම් තියෙන්න ඕනේ. තිබුණ දෙයක් තමයි නැති වුනේ. දැන් මෙතන කියන්නේ එහෙම කතාවක් නෙමෙයි. හේතු නැති නිසා විද්‍යමාන වෙන්නේ නැහැ. ඒකට කියනවා නිරුද්ධ හරි අත්ංගම. නිරුද්ධ කියන එකයි නැති වුණා කියන එකයි වෙනසක් තියෙනවා. නැති වුණා කියන්නේ තියෙන දෙයක් නැති වුණා. නේද? නිරුද්ධ කියන්නේ හටගන්නේ. හේතු නැහැ හටගන්න හේතු නැහැ. සමුදය නැති හින්දා හටගන්නේ. සමුදය හේතු ටික තියනවා නම් එහෙම පේනවා. සමුදය නැත්නම් පේන්නේ නැහැ. දැන් දැල්ලක් පත්තු වෙන්න හේතු ටික යෙදෙනකොට දැල්ල පත්තු වෙනවා. හේතු නැත්තම් පත්තු වෙන්නේ නැහැ. දැල්ලක් ගැන කතා කරන්න බෑ. ඒකට කියන අත්ංගමයි නැත්තම් නිරුද්ධ ගතිය කියලා. නිවන කියන්නේ ඔය වගේ දෙයක්. ලෝකේ සකස් වෙන්න හේතු නැත්තම් ලෝකේ සකස් වෙන්නේ නැහැ. ලෝකේ තයිති දේවල් සකස් වෙන්න හේතු නැත්තම් සකස් වෙන්නේ නැහැ. නැතුව මේ තියෙන ලෝකේ නැති කරනව නෙවෙයි. පැවතිච්ච දේවල් නැති වෙන එක වෙනම කතාවක්. මේක හටගන්න හේතු නැත්තම් හටගන්නේ. මුලාවෙන් හදාගත්තු දේවල් මුලාව නැති වෙනකොට හදන්නේ. තේරුණා? දැන් ඔව් දැන් බල්ලා වතුරට එබිලා බල්ලෙක්ව හැදුවේ මුලාවෙන්නේ නේද? පෙනීමේ සිද්ධිය තියෙනවා. එතකොට එතන උගේ මුලාව ඇත්ත ඇති හැටි නොදන්න කමයි මුලාවයි යෙදිලානේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ. එතකොට මේ මුලාවයි නොදන්න කමයි තියෙනකම් බල්ලෙක් උගේ ලෝකෙට බල්ලෙක් ඉන්නවා. ඒ මුලාව නැති වුණ දවසට ඇත්ත දැනගත්තු දවසට වතුරට ඉබුණාට බල්ලෙක් ඉන්නවා කියලා එහෙම අදහසක් එන්නේ. එතකොට ඇත්ත ඇති හැටි නොදන්න කමට කියනවා අවිද්‍යාව කියලා. ඒ නිසා මුලාව වෙනවා. මුලාවෙන් හදනවා බල්ලෙක් නේද? එළියේ ඉන්න බල්ලෙක්. හැබැයි ඇත්තටම බල්ලා හැදිලා තියෙන්නේ මේ බල්ලගේ හිත ඇතුලේ. අපිට පේන්නේ නැහැ නේ වතුරේ ඉන්න බල්ලා. ඒත් අපි දන්නවා මේ බල්ලගේ මෝඩකමට උගේ හිත ඇතුලේ ඇති වෙන විශ්වාසයක් තමයි එළියේ බල්ලෙක් ඉන්නවා කියන එක. ඔව් දැන් පෙනීම කියන සිද්ධිය ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. පෙනීමේ ක්‍රියාවක් තියෙනවා. හට දර්ශනය වෙනවා. ඒ ඌ හිතන්නේ පේන්නේ තියෙන හින්දාම. එහෙම වෙන්නම ඕනේ නැහැ. නේද? පේන්න පෙනීමේ සිද්ධිය වෙන්න බාහිරේ පවතින්නම ඕනේ නැහැ. දැන් අපිත් පුරුදු වෙලා ඉන්නේ පේන දේවල් තියෙනවාමයි කියලා හිතන්න. තියෙන හින්දාමයි පේන්නේ. අපි බැලුවත් නැතත් ඕක තියෙනවා. තියෙන හින්දා තමයි පේන්නේ. කොහොමනේ හිතාගෙන ඉන්නේ නේද? බල්ලත් එහෙම තමයි හිතාගෙන ඉන්නේ. අපි බැලුවත් නැතත් තියනවා ඔය බල්ලා ඉන්නවා වතුරේ ඉන්න බල්ලා. එහෙනම් තමයි පේන්නේ.
අපි කියන දකින්න විශ්වාස කරලා කියලා.
ඔව් ඒ ධර්මයේ දකින්න කොට එහෙම එනවා. ඒ වුණාට අපි කියන්නේ ඒ වුණාට මං එහෙන් දැක්ක එක කොහොමද බොරු කියන්නේ කියලා නේ අහන්නේ. දකින දේ විශ්වාස කරන්න එපා කියන එක ඒක නුවණින් එනවා. දැන් එහෙම රවටෙන ඒවා අපි කීපයයි දන්නේ නැවන. දැන් මිරිඟුව පේනකොට වතුර වගේ තියෙනවා කියලා හිතනවා නේද? නැත්තම් දේ දුන්නක් පේනකොට දැන් පොඩි කාලේ ඕක ගැන දැනගන්න කලින් හිතන්නේ ඇත්තට දෙයක් තියෙනවා නේද? මීදුම පේනකොට එතන මීදුම තියෙනවා. එතෙන්ට ගිහම ඒක නැහැ. ගිහිල්ලා බලුවහම නෑ. එතකොට පස්සේ කාලෙක තමයි මේක දැනගන්නේ මේ දෘෂ්ටි මායාවක් කියලා. ඇහින් නේද? ඇත්තටම තියෙන හින්දා නෙමේ ඇහින් පෙන්නන මුලා කිරීම. හරි. මේ මුලාවට අපි අහුවෙන්නේ අපේ මට්ටමේ ඇහක් තියන අය විතරයි. වෙන මට්ටමක ඇහක් තිබුණා නම් ඒකට අහුවෙන්නේ නෑ. එහේ උදව් වෙලා කරන දෘෂ්ටි මායාවක් නේද? ඉතින්
දැන් බල්ලාගේ
ඡායාව පේනවා. අපි දන්නානේ වතුරේ ඇති වෙන්නේ ඡායාවක්
කියලා.
පේනවා. පෙනීමේ වැරද්දක් නැහැ. ඒක තමයි මේ කියන්නේ. දැන් බල්ලටත් බල්ලෙක් වගේ පේන එකේ වැරද්ද නෙමෙයි. පේන දේ අනුව බල්ලෙක් ඉන්නවා කියලා හිතන එකේ නෙවෙරද්ද තියෙන්නේ.
දෘෂ්ටි එක.
සිතුවිලි.
පෙනීම නිසා හිතන දේ ඉවරද්ද. දැන් අතන ಜಾති දෙකක් වෙනවා. ඇහැට පේන සිද්ධිය එකක්. පෙනීම නිසා ඊළඟට ඒ ගැන හිතනවනේ අර බල්ලෙක් ඉන්න හින්දායි පේන්නේ කියලා. අන්න එතනයි වැරද්ද තියෙන්නේ. නේද? එහෙම දර්ශනය වෙන එකේ වැරද්දක් නැහැ. පේන හැක් තියනවා නම් එහෙම පේන්න ඕන නැත්තම් ඇහි වැරද්දා. පේන්නේ නැත්තම්. හරි. ඒතර පෙනීම කියන එක සත්‍ය සිද්ධිය. ඒ කියන්නේ මේ කන්ඩිෂන්ස් එදෙනකොට එහෙම පේනවා. පේන්න හේතු යදුන හින්දා පේනවා. හරි. දකින්න පුළුවන් ඇහක් තියෙනවා. ඒකට ප්‍රතිබිම්බයක් හදන්න පුළුවන් හේතු ටික යෙදිලා ඒ හින්දා ඇහැ ඇතුලේ ප්‍රතිබිම්බ හැදෙනවා. ඔක හිතට දකින්න පුළුවන්. හරි. බලතන
කෙනෙකුට ඕන නම් හිතන්න පුළුවන්. බල්ලා ගුරුවට අපි දැන් කොහොමද බල්ලෙක් කියලා
සන්තෝෂ වෙන්නත් බල්ලෙක් ඉන්න හින්දානේ සන්තෝෂ.
මගේ පිටුර දැක්ක පිළිදන් සන්තෝෂ
කිව්වා නම් නෑ. තමන්වම දැක්කම මාවම දැක්කා. ඔව් ටිකක් නුවණ තියෙන බල්ලොත් ඉඳලා හිටලා ඉන්න පුළුවන් නේද? ඒකත් හරි. දැන් ඒ මට්ටම තියනා නම් අන්න ඒක සෙල්ලම් කරන්නේ අර බල්ලයි.
නෑ ඒක අපි දන්නේ නෑ. බල්ලා හිතන්නේ කොහොමද කියලා අපි
දන්නේ නෑ. අදීමක් කියලා කියන්නේ නැද්ද යන්නේ?
ඈ?
අදීමක් කියලා කියන්නේ නැද්ද? ඔයාලා දින්නේ ඒකද?
ඔව් අපි.
අපි කියන්නේ බල්ලා.
නෑ නෑ. ඔයා කියන කතාව හරි. ඔව් ඒක තමයි මේ දැන් උපමාවක් නේ ගත්තේ. ඒ උපමාව කියන එක ඕන පැත්තකට ගන්න පුළුවන්. දැන් මෙතන ගන්න ඕන ඌ හිතනවා නම් අතන බල්ලෙක් ඉන්නවා කියලා එතකොට වැරදි. ඒක හරි නැත්තම් ගන්නකෝ අර දැන් කණ්ණාඩියකින් බලලා පූසෙක් එහෙම ගිහිල්ලා ගහන්නේ නැත්තම් පිටිපස්සේ ගිහින් හොයන්නේ ඒක ගන්නකෝ
විශ්වාස කරන්න පුළුවන්
නෑ ඒ උපමාව ගන්නකෝ දැන් කුරුල්ල කොටන්නේ සයිඩ් කණ්ණාඩියට නේද දැන් ඒකම ගමුකෝ අපි කණ්ණාඩියෙන් අපි දන්නා අපේ මූණ බලන්න පුළුවන් කියලා හැබැයි එතන අපි රැවටිලා නැහනේ. එනකොට කුරුල්ලෙක් හරි සතෙක් හරි ඇවිල්ලා කණ්ණාඩිය ඉස්සරහට ආවොත් ඌ රැවටිලා නේද? ඇයි රැවටිලා කියන්නේ? දැන් උගෙත් වෙන්නේ ඇහැට පේනවා. කණ්ණාඩියෙන් හදලා දෙන ප්‍රතිබිම්බේ ඇහැට පේනවා. එතකොට පෙනීමේ සිද්ධිය තියෙනවා. පෙනීමේ වරදක් නෙවෙයි. පෙනීම කියන එක සත්‍ය සිද්ධිය. හරි? දැන් ඌ කොටන්නේ මොකද? ඔය පේන සතා ඇතුලේ ඉන්නවා කියලා හිතනයි. අන්න ඔතනයි මුලාව කියන එක මේ කියන්න හදන්නේ. ඒකට පෙනීම නිසා මුලාවකටපත් වීමේ හැකියාවක් තියෙනවා. මුලාව මොකද්ද? පේන දේ තියනවා. දැන් ඌ කොටන්නේ පේන දේට කොටන්න පුළුවන් කියලා හිතන හින්දානේ. නැත්තම් පේන දේ අල්ලන්න පුළුවන් කියලා හිතන හින්දානේ ඔන්න ඔතනයි වැරද්ද තියෙන්නේ. දැන් අපි දන්නවනේ ප්‍රතිබිම්බේ කවදාවත් අල්ලන්න බෑ කියලා. සතා ඒක දන්නේ. නේද?
මේ පැත්තෙන් ගානේ.
ඔය තියා පැත්තෙන් ගියාට පේන්නේ නෑනේ. එහෙනම් ඉස්සරහා ඉඳන්මයි අල්ලන්න හදන්නේ. ඔව් ඒ වුණාට අපිට නුවණක් තියෙනවා කණ්ණාඩියේ අපි කණ්ණාඩියට පවුඩර් දාන්න යන්නේ සෙන්ට් ගන්න යන්නේ නේද ඒ කණ්ණාඩිය තියුනේ ප්‍රතිබිම්බයක් කියන නුවණ අපිට තියෙනවා හරි ඔන්න ඔය නුවණ අනිත්යෙන් වල නැති එකයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඇහැට පෙන්නුම් කරන්න පුළුවන් ප්‍රතිබිම්බ මාත්‍රයක් පමණයි ඒ කියන්නේ දර්ශනය කියන්නේ වර්ණ සටහන් ටිකක් පෙන්වන එක විතරයි තනින් එහාට දෙයක් ඇහැට කරන්න බෑ. ඔන්න ඔක තේරුම් ගන්න ඕනේ. ඇහැට පුළුවන් දැන් ඇහි ක්‍රියාකාරීත්වය බැලුවත් අපි ඇතුලේ දන්නවනේ මේ ඇහි ඇතුලේ හැදෙන ප්‍රතිබිම්බෙමනේ හිත දකින්නේ නේද? එතකොට ඔක අර ෆිල්ම් හෝල් එකේ ප්‍රොජෙක්ටර් එක වගේ නේද? ලෙන්ස් එකක් තියෙනවා. ඒකෙන් ප්‍රොජෙක්ට් කරනවා තිරයට. දැන් අපි ෆිල්ම් හෝල් එකේ හිටියොත් තිරයේ දිහානේ අපි බලන් ඉන්නේ. නේද? එතකොට ඒක දිහා බලාගෙන අපි ෆිල්ම් එකක් බලනවා කියන්නේ ඒකේ වෙනදී ඇත්ත කරන්න හදනවා. දැන් කතාව රස විඳින්න පුළුවන් ඒ පේනදී එළියේ තියෙනවා කියලා හිතුවොත්. මේ වගේ වෙනවා කියලා. නේද? අපි යතන ඇත්ත ඇති හැටි දකින්න ගියොත් එහෙම අපිට කතාවක් නැහැ එතන. අර තිරේ පාට ටිකක් එහාට මෙහාට වෙනවා එච්චරයි. නේද? නැත්නම් දියල්ලක් වගේ පේනකොට අපිට දියල්ලක් මෙවෙන්නේ නැහැ ඇත්ත ඇති ඇති දැක්කොත්. හැබැයි මුලා වුණොත් ආ එළියේ දියල්ලක් ලස්සන දියල්ලක් කියලා ඒ එළියේ තියෙනවා කියනකොට අපිට නිකන් අත් දකින්න පුළුවන්. ඔය වතුර ඇල්ලුවොත් මේ වගේ දැනෙයි, සීතලට දැනෙයි, අරවා මේවත් එකයි අපි මේක ඇත්ත කරන්න යන්නේ. දැන් හීනයක් දකිනකොටත් ඕකමයි කරන්නේ. නේද? හීනේ ජීවත් වෙනවා. නේද? හීනෙන් හොඳ කෑම පිඟානක් එහෙම තිබුණත් ඉතින් ඕක කන්න රස විඳිනවා ඇත්ත වගේම කන්න හදනවා. නේ? හැබැයි එතෙන්දී අපි හීනේ දකිනකොට දන්නේ මේක හීනයක් කියලා. ඒක ඇත්ත කියලා හිතාගෙන තමයි ඒක ජීවත් වෙනවා. දැන් ෆිල්ම් එකක් බලනකොටත් ඒක ජීවත් වුණොත් තමයි මේක ඇත්ත කරගෙන ඒක ජීවත් වුණොත් විතරයි ඔක රස විඳින්න පුළුවන්. නේද? මේක නිකන් මේ ප්‍රොජෙක්ට් කරන වර්ණ ටිකක් විතරයි කිව්වොත් එහෙම රස විඳින්න බෑ. ඒක ජීවත් වෙන්නේ නැහැ ඒකට. ඇත්ත ඇති හැටි දැක්කොත්. හරි? දැන් බලන්න මේ ඇහෙන් ප්‍රොජෙක්ට් කරන ටික හිත බල බල ඉන්නේ. අර ෆිල්ම් හෝල් එකේ වාඩි වෙලා ඉන්නේ ඇතුලේ. නේද? මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි ෆිල්ම් එකක් බලන්න ගියත් නෝක පැය දෙක තුනක් තිබිලා ඉවරයිනේ. මේ ෆිල්ම් එක ඉපදුන දවසේ ඉඳන් අපි හෝල් එක ඇතුලේ ඉන්නේ. චිත්‍රපටිය කන්ටිනියුස්ලි යනවා. අපිව හරියට ෆිල්ම් හෝල් එකක දාලා හිර කළා වගේ. කවදාවත් එළියට ගිහින් නැහැ. එතකොට අපි එළියේ තත්ත්වයක් දන්නේ නැහැ. එහෙම නැත්තම් ඔක අර තද නින්දක ඉන්නා දැන් හීනේ බල බල ඉන්නා. හැරෙනකන් අපි දන්නේ නැහැනේ හීනෙක ඉන්නේ කියලා. අන්න ඒ මට්ටමට වැටිලා තියෙන්නේ. ඔක තමයි මේ මුලාව කියන එක. ඒ කියන්නේ මෝහ අන්ධකාරය කියන එක ඔන්න ඔය වගේ කියලා දෙන්නවා. අපි අන්ධකාරේ ඉන්නකන් අපි දන්නේ නැහැ. ඒ කියන්නේ එළියට ගිහින් නැත්නම් කවදාවත්. එළියේ මෙහෙම තත්ත්වයක් තියෙනවා කියන අදහසක් දන්නේ නැහැ. ඒක ඇස් දෙකක් දුන්නා කියන්නේ අපි දැම්මා. අන්න ෆිල්ම් එකක් තියෙනවා බලන්න. ඔක්කොම. ඇයි දැන් ප්‍රොජෙක්ට් කරලා දෙන ටික බල බලන ඉන්නේ හිත? වෙන මොකද්ද පුළුවන්? කවදාවත් පුළුවන්ද ඇහැට එළියට ගිහිල්ලා බලන්න? මේ ප්‍රොජෙක්ෂන් එක දිහා බලලා එළිය ගැන හිතා ගන්නවා විතරයි. හරියට අර තිරේ වැටෙන ටික බලලා අපි අර කතාව හදනවා එළිය මෙහෙම වෙනවා ඇති. නේද? ඒකෙන් ලෝකයක් හදනවා. ෆිල්ම් එකක් බලද්දි කරන්නේ ඒකෙන් ලෝකයක් හදන එකනේ. ඕකම තමයි ඇහින් කරන්නේ. ඇහි වැටෙන මේ වර්ණ සටහන් ටික දිහා බල බලා කියන්නේ ඇතුලේ හැදෙන ප්‍රතිබිම්බ ටික දිහා බල බල අපි එළියේ ලෝකයක් ගැන හිතින් හිතනවා. හිතින් හිතනවා කියන්නේ හිතෙන් දකින දෙයක්. ඒකේ හීනකයි වැඩි වෙනසක් නැහැ. ඒක හිතෙන් හදාගෙන බලන දේ හීනයක් දකිනවා මොනේ නේද? ඔතන වැරද්ද වෙලා තියෙන්නේ අපි එහෙම හිතා ගන්න ටික ඇත්තමයි කියලා විශ්වාස කරනවා. දැඩිව විශ්වාස කරනවා. දැන් බල්ලා අහුවෙන්නේ ඔතෙන්ට නේද? වතුරෙන් බල්ලෙක් පේන එකේ නෙමෙයි වැරද්ද තියෙන්නේ. පේන දේ නිසා මුලා වුණොත් ඇත්තනම් ඔය පේන දේ එළියේ තියෙනවමයි. බල්ලෙක් ඉන්නවමයි කියලා හිතන එකේ තමයි දැන් වැරද්ද තියෙන්නේ. නෑ ඌ දන්නේ නෑ මේක මං හිතෙන් හිතපු දෙයක් කියලා. ඌ හිතන්නේ ඕක තමයි ඇත්ත ඇති හැටි. එළියේ මෙහෙම දෙයක් තියෙනවමයි. හරි. අපිත් කරන්නේ ඕකම නෙමෙයි දැන් හෙන් දැකලා එළියේ දෙයක් තියෙනවා කියනකොට දැන් ඇහැ නැතුව දැන් එළියේ දේ අපිට අත්දකින්න පුළුවන් නම් ඇහැ නැතුව දකින්න පුළුවන් වෙන්නේ. නැතු අපිට දකින්න හැකියාවක් නැහැ. උපතින්ම සඳ වෙලා තිබුණා නම් එහෙම මම හිතලා බලන්න ඕන. අපි දැනට දන්න එක වර්ණයක් ගැනවත් දැනගනීද? කොළ පාට, රතු පාට, නිල් පාට ඕවා අපේ ලෝකෙට තියෙන. උපතින්ම සඳ වෙලා තිබුණා නම් කිසිම දැනගන්න විදිහක් නැහැ නේද? කාගෙන් හරි අහලවත් දැනගන්න විදිහක් නැහැ. දැකලා නැත්තම් නෑ. කවුරු හරි පාට ගැන කියන්නවොත් එයාට බැනලා ඉලවයි එයාට පිස්සු කියයි. දැන් ඕක තමයි නුවණින් දකින්න ඕන. අපි දැන් අපි දන්නේ නැහැ අපි ආයතන හින්දා මුලා වෙලා කියලා. දැන් අතන කියනවා අර සූත්‍රෙදි කියනවා ඇහැ ගැනයි රූප ගැනයි අජානං අපස්සං යථාභූතං වෙනකොට සිහි මුලා වෙනවා කියලා. අර මම මෙද හරි අඩුකලේ ඒ ටික. හරි. ඒ කියන්නේ ඇහැ ගැන සිහි මුලා වෙනවා රූප ගැන සිහි මුලා වෙනවා. ඒ සිහි මුලා වීම හින්දා තමයි අර පංච උපාදානස්කන්ධ රැස් කරන්නේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේ පළවෙනි එක රූපනේ. ඒ සිහි මුලා වීම හින්දා තමයි රූපයක් තියෙනවා කියලා බාරගන්නේ. ඒ කියන්නේ අපේ දැකීමෙන් තොරව පවතින්න පුළුවන් රූපයක් තියෙනවා. හේතුන්ගෙන් තොරව පවතින්න පුළුවන් රූපයක් තියෙනවා. දැන් බල්ලා එහෙම විශ්වාසයකට නේද එන්නේ? දැන් මේ හේතු ටික යෙදෙන හින්දා මෙහෙම පේනවා කියලා උට අවබෝධයක් නැහැ. ඌ හිතන්නේ එළියේ ඉන්න හින්දායි පේන්නේ. ඒ හින්දා තමයි ඒක අතීතෙත් හිටියා දැනුත් ඉන්නවා අනාගතෙත් ඉන්නවා කියලා. ඒ කියන්නේ දැකීමෙන් තොරව ඒකට පවතින්න පුළුවන්. හරි. බාහිර දේට අපේ දැකීමකින් තොරව පවතින්න පුළුවන් කියන විශ්වාසයකට අපි වැටෙනවා. දැන් එළියේ දෙයක් දැකීම නිසා එළියේ දෙයක් තියනවා කියලා හිතපු ගමන්ම ඒක මන් දකින්න කලිනුත් තිබිලා තියෙනවා. ඒ අනාගතෙත් තියෙනවා. ඒ කියන්නේ දැකීමෙන් තොරව ඒක පවතින ප්‍රයත්නක් දෙනවා අපි. දැන් අර හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා කියන කතාවක් දන්නේ. මේ හේතු ටික නැතත් ඒක තියෙනවා. ඉන්ඩිපෙන්ඩන්ට්ලි ඒකට පවතින පුළුවන් කියන ඒක දෘෂ්ටි. බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ ලෝකේ මොනවා හරි ගැන කතා කරනවා නම් ඕක හේතු ප්‍රත්‍යයෙන්මයි හටගන්නේ. ඒක කියන සංකත ධර්ම. මේ ලෝකෙට අයිති ඕනම දෙයක් ගත්තොත් සංකතයි කියනවා. හේතු ප්‍රත්‍යයන් නිසාමයි තියෙන්නේ. හරි. අසංකත වෙන්නේ නිවන විතරයි. අනිත් සේරම සංකතයි. හේතු ප්‍රත්‍යයන් යෙදෙන හින්දාමයි තියෙන්නේ. දැන් ඕක පේන්නේ නැති වෙනකොට තමයි අපි ලෝකෙට අහුවෙන්නේ. ඒ කියන්නේ ලෝකේ තියෙන දේවල් තියනවා කියලා නිකන් පිළිගන්නවා. මේ හේතුන් හින්දා නෙමෙයි. අපි දැක්කත් නැතත් ඒවා තියෙනවා. හරි. ඒක මුලාවක්. ඒ කියන්නේ දැන් රූපයේ ඇත්ත ඇති හැටි දකින්නේ. රූපයේ ඇත්ත ඇති හැටි දකින්න නැති වෙනකොට රූපය ගැන සිහි මුලා වෙනවා කියනවා. සිහි මුලා වෙනකොට මොකද වෙන්නේ? ඔන්න නැවත නැවත අර පංච උපාදානස්කන්ධ හදනවා ඒක උදව් කරගෙන. සිහි මුලාවෙන් හිතාගත්තු තියනවා කියලා හිතාගත්තු එක උදව් කරගෙන ආයේ පංච උපාදානස්කන්ධ හදන. මොකද ඒකට තණ්හා කරනවා ඊළඟට. තණ්හාව කියන්නේ ඇලීම හරි ගැටීම හරි. ඒකට එක්ක කැමතිනවා නැත්නම් අකමැති. ඒ හින්දා අපි එක එක ආයේ ආයතන උපද්දන. හරි. එතන දැන් ඕක එක පැත්තක්. ඕකේ බලන්න තව පැත්තක් තමයි දැන් එහෙන් දකින එක තේරුම් ගන්න අර කණ්ණාඩියේ තියෙන ප්‍රතිබිම්බයක් දකින මට්ටම විතරම. දැන් අපිට නුවණක් තියනා නේද ඔය ප්‍රතිබිම්බේ කවදාවත් අල්ලන්න බෑ කියලා. කණ්ණාඩියේ තියෙන ප්‍රතිබිම්බේ අල්ලන්න බෑනේ. හරි. ඊළඟට දැන් අපි ප්‍රතිබිම්බේ තියනවා කියලා දැනගන්න පුළුවන් එකම විදිහ එහෙන් බලලා විතරයි. S2 ක වහගෙන දැනගන්න පුළුවන් විදිහක් තියෙනවද? කන්නාඩි ප්‍රතිබිම්බයක් තියෙනවා කියලා. අනිත් ආයතන වලින් සද්දේ ආලා පුළුවන්ද? බෑ. ගඳ සුවඳ බලලා පුළුවන්ද? බෑ. රස බලලා පුළුවන්ද? බෑ. අල්ලලා බලන්න? බෑ. තේරෙනවා? එතකොට ඇහෙන් පේන මට්ටම කියන්නේ ඔන්න ඔය වගේ දෙයක්. දැන් ඇහැ කියන එකට පුළුවන් වර්ණ සංඥා ගන්නනි. ශබ්ද සංඥා ගන්න බෑනේ. නේද? ගන්ධ සුවඳ ගන්නත් බෑ, රස ගන්නත් බෑ, ස්පර්ශ ගන්නත් බෑ. පෙනීමේ, يعني දස්සන කෘත්‍ය විතරයි ඇහැට කරන්න පුළුවන් කියන්නේ. එතකොට ඇහෙන් දැනගන්න දෙයක් කියන්නේ දර්ශන මාත්‍රයක් විතරයි. ඒතේ ඒ දේ ආයේ අත්දකිනවා නම් අපිට ඇහක් ඕනමයි අත්දකින්න. වෙන ආයතනකින් අත්දකින්න බැහැ. හැබැයි අපි ලෝකෙට අයිති දෘෂ්ටියදී මොකද කරන්නේ? ගිහිල්ලා අල්ලලා බලන්න. අන්න ලෝකෙට අයිති දෘෂ්ටියදී. අර කාක්කා කෑ ගහනවා එහෙනකොට අපි තහවුරු කරන්නේ ඇහෙන් බලලා. ආකාශෙත් තියෙනවා. හරි, දැන් කණෙන් දැනගත්තු දේ තහවුරු කරන්න අපි ඇහැ යොදා ගන්නවා. දැන් උතන් ලොකු මුලාවක් තියෙනා නේද? කණෙන් කරන වැඩේ ඇහෙනුත් කරන්න පුළුවන් කියලා හිතනවා නේද? කණෙන් දැනගත්තේ කාක්කෙක් ඉන්නවා කියලා සද්දේ ඇහිලා. නේද? අපේ පුරුද්දට මොකද්ද කරන්නේ අපි? ඇහෙන් බලනවා. ඒක තහවුරු කරනවා. තනම ලොකු මෝඩ වැඩක් කරනවා කියලා පේනව නේද? මේ කවදා අපි දන්නවනේ ඇහෙන් කරන වැඩේ කවදාවත් කණෙන් කරන්න බෑ. කණෙන් කරන වැඩේ කවදාවත් ඇහෙන් කරන්න බෑ. පුළුවන් වුණා නෑ ওই දෙකක් ඕනේ නෑනේ. එකක් තිබුණා නෑ ඇති. ඇසීමයි දැකීමයි. දෙකම එක ආයතනයකට කරන්න පුළුවන් වුණා නෑ එකක් තිබුණා නෑ ඇති. එහෙම බෑ. හරි. ඔය ටික අපට අමතක වෙනවා. මොකද අමතක වෙන්නේ අර මුලාවට වැටුනහම. දැන් මුලාව කියන්නේ අපි කැමති නැහැ අපි මුලාව වුණ මට්ටමින් බලන්න. දැන් වතුරට එබෙන බල්ලගෙන් හිතන්න. දැන් බල්ලා තව බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා හිතනකොට දැන් ඒ බල්ලව ඌට අත්දකින්න පුළුවන් ආයේ ඇහෙන් විතරද එහෙම විශ්වාසයකට ගියොත් තව බල්ලෙක් ඉන්නවා නෑ. ඕනනම් ගිහින් හපා ගන්න පුළුවන්. ගඳ සමහර වෙලාවට ඉව කරලත් බලනවා ඉන්නවද කියලා නේ. ඌ විශ්වාස කරනවා නාසයෙනුත් පුළුවන් අද්දකින්. දිවෙනුත් සමහර විට පුළුවන්. නේද? ඒ කියන්නේ ඇහෙන් දැකලා දැනගත්තට ලෝකෙට අයිති දැක්ම කියන්නේ ඒ දැනගත්තු දේ අනිත් ආයතන වලිනුත් අද්දකින්න පුළුවන්. ඒකට අපේ පෙර අද්දකීම් එක්ක අපිට නුවණක් එනවා මේ ආයතනෙන් තමයි ඕක ප්‍රකට වෙන්නේ කියලා. නුවණ කියන්නේ අනුවණ. ඒ වුණාට අපි හිතන්නේ එහෙම. දැන් අපි දැන් අපි කුරුල්ලෙක්ගේ සද්දයක් ඇහෙනකොට අපි දන්නවා ඊළඟට මේක ප්‍රකට වෙන්නේ අපිට අත්දකින්න පුළුවන් ඇහි. සද්දේ අහලා දැනගන්නේ කුරුල්ලෙක් ඉන්නවා කියලා. හැබැයි අපේ පෙර අත්දැකීම් හින්දා අපි දන්නවා මොන ආයතනෙන්ද ඕක ආයේ අත්දකින්න පුළුවන්. අපි නිකන් සුවඳ බලන්නේ නෑනේ නේ. කුරුල්ලෙක් ඉන්නා කියවහන් අපි ඇහෙන් බලලා තමයි දැනගන්නේ උන්නා. මොකද අපි අතීත අත්දැකීම් හින්දා අපි දැනගත්තු මට්ටමක් තියෙනවා. නහයින් නම් ඕක දැනෙන්නේ නැහැ. දිවට දැනෙන්නෙත් නැහැ ඈත හින්දා. දැන් දුර රූප ගණේට දාපු හින්දා නේද? අල්ලලා බලන්නත් බැහැ. දැන් ඇහෙන් දැකලා හරි කණෙන් අහලා හරි අපි රූපයක් පනවනකොට ඕක දුර රූපද ළඟ රූපද කියලා කොටස් දෙකකට දානවා. දුර රූප අපි දන්නවා මේ මේ දිවෙන් හරි කයින් හරි ගන්න බෑ නේද? එතකොට එක්කෝ ඇහැ නැත්නම් නාසය කන ඔය තුනේ නේ දුර තියෙන ඒවා දැනගන්න ඕනේ. ඒක ගඳ සුවඳත් වැඩිය දුර වුණොත් බෑ දැනෙන්නේ. ඒ හින්දා තමයි අපි ඇහැ යොමු කරන්නේ. හරි. ඇහැට තමයි ගොඩාක් දුර ඒවා දකින්න හැකියාව තියෙන්නේ. ඊළඟට ශබ්ද නේ. ඔහොම ඔහොම ටික ටික ළඟට එනවා මේවා. දැන් එතන ඔන්න බලන්න දැන් අපි මුලා වෙන තැන. ඇහෙන් දකින ක්‍රියාව වෙන ආයතනකින් කරන්න පුළුවන් කියලා මුලා වෙනවා. ඒ මුලා වෙන්නේ ඇහෙන් දැකීමට අමතරව අපි දෙයක් පෙනෙව්වොත් දෙයක් තියෙනවා කියලා හිතුවොත් ඒකට තමයි රූප කියලා කියන්නේ. ඇහෙන් දැකීම නිසා රූපයක් පැනෙව්වොත් බාහිරේ තියෙනවා. හරි. එතකොට වෙන මුලාවල් තමයි එකක් මුලින්ම එන්නේ, ඔන්න මොකද්දෝ තියෙනවා එළි. ඒ තියෙන දේ මම දැක්කත් නැතත් එතන තියෙනවා. දැක්කත් නැතත් තියෙනවා කියනකොට ඕක ඉස්සෙල්ලත් මම දකින්න කලිනුත් තිබිලා තියෙනවා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප. ඔය ගොඩවල් තුනට දැන්. ඊළඟට තව එනවා මේක දුර තියෙන රූපයක්ද ළඟ තියෙන රූපයක්ද? සියුම් රූපයක්ද ගොරෝසු රූපයක්ද? දැන් අල්ලලා බලුවහම එන මට්ටමත් දැන් හිතෙන් දැනගන්න. හේ හරි. ඊළඟට ඔබ කැමැතිද අකමැතිද ප්‍රණීතද හීනද කියන මට්ටමටත් දාගන්න. ඔහොම යනවා 11 ආකාරයකට ඔබ දාගන්න. අජ්ජත්ද බහිද්දද? ඒ කියන්නේ තමා තුලද පිටද? මගේ ශරීරයට අයිති රූපයක්ද නැද්ද? අජ්ජත්ද බහිද්ද? ඔහොමත් බෙදා ගන්නවා නේද? එතකොට ඔය ඔහොම බෙදන්න පුළුවන් වෙන්නේ එළිය දෙයක් තියනවා කියලා හිතනොත් නේද? කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් නම් ඕක අපිට ඔහොම බෙදන්න පුළුවන්. ඒ 11 ආකාරයෙන් එකකටවත් වැටෙන්නේ. කණ්ණාඩියේ හැදෙන ප්‍රතිබිම්බය නම් ඇහෙන් දකින්නේ නේද? ඔක අතීතේ තිබුණා කියලා කියන්න පුළුවන්. බෑ, මේ ප්‍රතිබිම්බ හැදෙන්න හේතු ටික යෙදෙන්නම ඕන. ඒ හිඳයි සකස් වුනේ. දැන් අපේ මූණ බලන්න කණ්ණාඩිය ළඟට අපි යනවනේ. දැන් කණ්ණාඩිය ඇතුලේ මූණ තියනවා කියලා හිතනවාද ප්‍රතිබිම්බ? නෑ. නෑ. අපිට නුවණක් තියෙනවා මේ හේතු යෙදෙන හිඳමයි ඕක සකස් වෙන්නේ. ඒ හේතු නැති වුණොත් ඒක සකස් වෙලා නැහැ. ඒකයි අර නිරුද්ධ නැත්නම් මේකට නුගන නැහැ. අත අර ඔය දෙයමයි ඇහැ කරන්නේ කියන එක දැන් ඔක හිතනකොට හොඳටම පැහැදිලි නේද? ඇහැට කරන්න පුළුවන් දේත් දන්නවනේ. මේ ඇහි තියෙන ලෙන්ස් එකෙන් ප්‍රොජෙක්ට් කරන එක විතරමනේ කරන්න පුළුවන්. නේද? එතකොට ඊ හදන ප්‍රතිබිම්බේ විතරනේ අපේ හිතට දැනගන්න හැකියාව තියෙන්නේ. ඒක දිහා බලලා ඒ උනාට කියන්නේ නෑ නෑ එළියේ තියෙන දේම දකින්නවා කියන්නේ. ෆිල්ම් එක බලලා කියනවා නෑ නෑ මං එළිය වෙන දෙයක්ම දැනගත්තා. ඒක හරියට අර හීනයක් දැකලා කියනවා මං ඇත්තට වුණ දෙයක්ම දැනගත්තා කියලා. දැන් ඒ මුලාවට වැටෙන්නේ ඇයි? අපි දකින්නේ හීනයක් කියලා දන්නේ නැතිකම. අවදි වුණ දවසට තමයි දන්නේ. හා මෙච්චර කල් මේ හීනයක් නේ දැක දැක හිටියේ. ඔන්න ඔක තමයි බුදුහාමුදුරෝ පෙන්නන්නේ. දැන් නිින්ද ගිහින් ඉන්නේ, මෝහාන්ධකාරෙ ගිලිලා ඉන්නේ. ප්‍රඥාව අවදි වුණ දවසට තමයි මෙතන ඔයිට වඩා ඇත්ත සිද්ධියක් තියෙනවා කියලා දැනගන්න. අපි හීනේ ඉද්දි කවදාවත් දන්නේ නැහැ මේ මීට වඩා ඇත්තක් එළිය තියෙනවා කියලා. ඇහැරෙනකම්ම දන්නේ නැහැ. ඇහැරෙන්නේ කියන්නේ අවදි වෙනවායි කියන්නේ නිකන් ප්‍රඥාව ආවා වගේ වැඩක්. ආ මෙච්චර කල් හීනයක් නිබල බලා හිටියේ මෙච්චර වෙලා කියලා දැනගන්නේ නැගිට්ටාම ඒ අවදි වීම තමයි ප්‍රඥාවෙන් කරන්නේ. දැන් මෝහෙන් වැහිලා තියෙන එක නුවණින් පෙන්නනවා නැහැම දෙයක් කියලා. එතකොට ඕක දකින්න එක විදිහක් තමයි කියන්නේ. දැන් ඇහි ඇහැ කියන්නේ මොකද්ද? ඇහෙන් පෙන්නන රූප මොනවද කියලා යථාභූත ඥානය ඇති කරගන්නවා. ඒක ඉබේ ඇති වෙන්නේ නැහැ. ඒක ඇති කරගන්න නම් ධර්මය අහන්න ඕන. ඒ විදිහට පස්සතු ඥානතෝ පස්සතු හරි ඥානං පස්සං යථාභූතං උනොත් ලෝකෙට අහු වෙන්නේ නැති පංච උපාදානස්කන්ධ රස කරන්නේ නැති පැත්තට යනවා. අපි මෙච්චර කල් සසරේ ආපු විදිහටම බැලුවොත් අඥානං අපස්සං යථාභූතං. එතකොට වෙන්නේ ලෝකෙට අහු වෙනවා, ඒවට තණ්හා කරනවා, ආයේ පංච උපාදානස්කන්ධ රස කරනවා. පංච උපාදානස්කන්ධ උපචයං ගච්ඡති. එතකොට ඇහැ කියන එක නුවණින් දකින්න කියනවා. ඇහැ පිරිසිඳ දකින්න පරිඥය. ඇහැ කියන ධර්මතාවයේ පිරිසිඳ දකින්න. එතකොට ඥානං පස්සං යථාභූතං වෙනවා. ඇහි ක්‍රියාකාරීත්වය හොඳට බැලුවොත් Tamanට පෙයි අර ෆිල්ම් එකක් බලන්න ගියා වගේ තමයි ඇහෙන් දකින්නවා කියන්නේ. නේද? එහෙම නැත්නම් අර නිදාගෙන හීනයක් බලනවා වගේ වැඩක් මේ ඇහෙන් දකිනවා කියන. කවදාවත් ඇහැට බෑ එළියේ තියෙන තත්ත්වෙ පෙන්න. මොහොගක් නුවණින් දකින්න ඕනේ. මේ ඇහැට බෑ එළියේ තියෙන ඇත්ත තත්ත්වය, කියන්නේ යථාභූත ස්වභාවය පෙන්වන්න බෑ. ඇහි හැකියාව අනුව අර වර්ණ සටහනක් හදලා දෙන එක විතරමයි
පුළුවන්.
ගෙස් කරනවා. මනසෙන් අපි හිතලා ඇසියුම් කරනවා එළියේ මෙහෙම තියෙනවා කියලා. ඒක ඇත්ත කරගෙන තමයි මේ ජීවත් වෙන්නේ. ලෝකේ යන්නේ ඒක ඇත්ත කියලා හිතාගෙන. ඔය හින්දා තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ලෝකේ තියෙන එළිය නෙමෙයි Taman තුල. අපි හිතන්නේ ලෝකේ දේවල් තියෙන එළිය කියලා. ඒක හරියට දැන් ෆිල්ම් හෝල් එකේ ඉඳන් ෆිල්ම් එක බල බල අපි එළිය ගැන කතා කරනවා. අපි දන්නවා එළිය වෙන දේ හොඳටම. දකින්නේ ෆිල්ම් එක. ඒකේ පෙන්වන දේ බල බල කියනවා එළිය වෙන්නේ මෙහෙමයි කියලා. ඔහොම වැඩක් නේද මේ කරන්නේ ඇහැ පාවිච්චි කරනවා කියලා. එහෙන් ප්‍රොජෙක්ට් කරලා දෙන ටික බල බල කියනවා මම දන්නවා එළිය වෙන දේ. ඇත්ත ඇති හැටියටම දන්නවා කියලා. ඔක තමයි ඒ එළියේ තියෙන රූපවල අපි බැසගෙන ඉවරයි. අජ්ජෝසාය තිට්ඨති කියන්නේ ඒකයි. අපි ඒව සතුටු වෙනවා දකින දකින එක ගැන. දැන් ඕක අපි විශ්වාස කරන්නවත් කැමති නැහැ. මොකද මේක උපන් දවසේ ඉඳන් කරන වැඩන්නේ. දැන් ෆිල්ම් එකේම ජීවත් වෙන කෙනාට ඔතනින් එහා ලෝකයක් තියෙනවා කිව්වට ඕක විශ්වාස කරන්න කැමති නැහැ.
ඒකට මම දැන් සසරේ පුරුද්දක් තියෙනවා
නේ. ඔව් සසරේ පුරුද්දක් තියෙනවා. ඒකනේ ආයතන වලට අපි ආස කරන්නේ. දැන් කාලයක් තියෙන්නේ නැති ෆිල්ම්ස් බලන්න හරි ආසයි. දැන් මිනිස්සු සල්ලි ගෙවලානේ ඕක බලන්න යන්නේ. නේද? ඇයි සල්ලි ගෙවලා යන්නේ? බලන්න ආසයි. ඔය වගේ අපේ සසරේ ආපු පුරුද්දක් තියෙනවා. මේ හැට අපි හරි ආසයි. ඒ ෆිල්ම් එක බලන්න හරි ආසයි. දැන් අර දැන් පොඩි අයට එහෙම දැන් කම්පියුටර් ගේම් එකක් එහෙම ගහන්න ගත්තාම ඕකමයි ජීවිතේ. ඒකට හරි ආසාවක් එනවා. ඕක බොරුවක් කියලා හිතෙන්නේ නැහැ ටිකක් කල් ලෝකේ යනකොට. ඒකම නිකන් ඒක තමයි ලෝකේ වෙන්නේ. ජපානයේ එහෙම දැන් ඕක වෙලාලු ගොඩක්. පොඩි අය වීඩියෝ ගේම්ස් වලට පුරුදු වෙලා ඒ ලෝකෙමයි ජීවත් වෙන්නේ. වැඩේ තියෙන්නේ අපිට ওই මට්ටමේ පේනුණාට අපිත් ඕකට ඇබ්බැහි වෙලා කියලා අපිට පේන්නේ. අපි සසරේ මේ අනන්ත සසරේ ඇහැට ඇලෙන්න පුරුදු වෙලා ඇහෙන් ගැලවෙන්න බැරුව දැන් ඉන්නේ. මොකද මේකේ මුලාවක් කියන එක නිකන්වත් පිළිගන්නවත් කැමති නැති මට්ටමට වැටිලා. ඒ හින්දා තමයි මේ හැංගිලා තියෙන සත්‍ය පෙන්වන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි කියන්නේ. ඇත්ත යටපත් වෙලා තියෙන්නේ ඔක පෙන්වන්න පුළුවන් ප්‍රඥාවෙන් අධික බුදු කෙනෙකුට විතරයි. එතකොට ඒ ධර්මයේ ඇහුවොත් විතරයි කෙනෙකුට ඒ මට්ටමින් හිතලා මේ වගේ දෙයක් වෙනවනේ. අන ඥානතෝ පස්සතෝ කියන්නේ ඒකයි. ධර්මයක් අහලා ඒ අනුව නුවණින් විමසන කෙනෙකුට ඔන්න හැකියාව තියෙනවා ඒක දකින්න. හැමෝටම බැ. එහිඳ තමයි මේ ධර්මයක් අහන්න ලැබෙන එක ආරක්ෂණ සම්පත්තියක් කියන්නේ. අපටවත් මෙහෙම දෙයක් අහන්න නොලැබුණා නම් අපි ජීවිතේට හිතන්නේ ඔය වගේ දෙයක්. මොකද මේක ඇතුළෙමනේ ජීවත් වෙන්නේ. ආයතන ටික ඇතුළෙමයි අපි ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙන්නේ. අපි දන්නේ නැහැ අපි ඒක ඇතුළෙ ඉන්නවා කියලා.
අහලත් එහෙමනේ.
ඈ? අහලත් එහෙමනේ. අහලත් එහෙමනේ තමයි. ඒක තමයි දැන් අහන එක දැන් බුදුදහම තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට කියලාත් කියනවනේ. දැන් ඕක අහන හැමෝම තේරුම් ගන්න නුවණින් මේක හිතන්න පුළුවන් කෙනෙක් එක්කෙනෙක් දෙන්නේ තමයි ඕක. මෙහෙම දෙයක්ත් වෙන්න පුළුවන් නේ කියලා හරි හිතන්න ඒ පෙළඹේ. ඒක නයි ශ්‍රද්ධාව කියන එක. ශ්‍රද්ධාව නැත්තම් ඕක ගැන හොයන්න හිතෙන්නේ නැහැ මොන කුරුද්ද ඔය කියලා නේද? මේක අපේ හිතට නිකන් පොඩ්ඩක් වැදිලා තියෙන බුදුහාමුදුරුව ඇත්ත කියන්නේ ඇති කියලා. ඒ කොහෙන් හරි ඇවිල්ලා තියෙන. ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඒ හින්දා අපි නිකන් එකපාරට රිජෙක්ට් කරන්නේ නැහැ. මේක තව පොට්ටක් නිකන් හොයලා බලන්න හිතෙන ගතියක් තියෙනවා නේ. ඕක නෑ හැමෝටම. ඒකයි අර ෂණ සම්පත්තිය කියන එකේ වටිනකම තියෙන්නේ. දැන් ඔහොම හොයන්න හිතෙන්නේ බොහොම කලාතුරකින් කෙනෙකුට. ඒකයි මේක මේ මේ බොහොම සුළු පිරිසක් තමයි මේකෙන් ප්‍රයෝජනය ගන්නවා කියන්නේ. මනුෂ්‍යෙක් වෙන්නත් ඕන, දහමක් අහන්න ලැබෙන්නත් ඕන, ඕක ගැන හොයන්න හිතෙන්නත් ඕන. يعني ශ්‍රද්ධාව පිහිටන්නත් ඕන. ශ්‍රද්ධාව කියන්නේ අන්ධව ඔය කියන ඔක්කොම ඇත්ත කියන එක නෙමෙයි. අඩු ගානේ මේක ටිකක් හොයලා බලන්නවත් හිතෙනවා නම් මේක ඇත්තද බොරුද කියලා. අන්න එතනින් තමයි පටන් ගන්න. හරි ශ්‍රද්ධාව. ඒතර ශ්‍රද්ධාව ඇති වෙනකොට ඔන්න වීරයක් එනවා. මේක කොහොම හරි හොයලා බලන්න ඕන. මේ කියන්නේ ඇත්තද? වීරයෙක් කරන්න උත්සාහ කරන්න හිතෙනවා. ඊළඟට ප්‍රඥාව ඕන වෙනවා. කොහොමද මේක හොයන්නේ? ඈ ඒක හොයන හැටිත් ඉතින් බුදුහාමුදුරුවෝ කියා දීලා තියෙනවා. සතියයි සමාධිය. ওই දෙක නැතුව මේක ඇත්ත ඇති හැටි දකින්න අමාරුයි. මොකද අපේ සිහිය මුලා වෙලාමයි එහෙම එහෙ දුවන්නේ. එහෙනම් සමාධිය ඕන. මේ පාලනය නැති වුණ හිතේ පාලනය පොඩ්ඩක් හදා ගන්නවා. ඊළඟට සිහිය පිහිටන්න ඕන. මේ ආයතනයක් වැඩ කරනකොට අපිට පොඩ්ඩක් සිහිය පිහිටලා සිහිය එක්ක නුවණ යෙදෙන්න ඕන. ඒක තමයි සම්මා දිට්ඨියෙන් එන එක. මේ මේවා අහනකොට දැන් සම්මා දිට්ඨිය කියන්නේ රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූපේ අත්ංගමයි මොකද්ද? ඕකනේ සම්මා දිට්ඨිය. ඇහැ මොකද්ද? ඇහි සමුදය මොකද්ද? ඇහි අත්ංගමයි මොකද්ද? සම්මාදිට්ඨියෙන්නේ ධර්මයක් අහලා. ඥානං පස්සං යථාභූතං. එතකොට ඔන්න ඔය ටික යෙදෙනකොට තමයි කෙනෙක්ගේ මාර්ගය වැඩෙන්නේ. මාර්ගය කියන්නේ 아무තු දෙයක් නෙමෙයි, ඇත්ත ඇති හැටි දකින මාර්ගය. යථාභූත ඥානය ඇති කරන මාර්ගය. දැනට මුලාවෙන් ඉඳලා ප්‍රඥාව දිනු කරන විදිහ තමයි මාර්ගය කියන්නේ. එතකොට ඕක අපි දැන් අපේ මට්ටමින් ලෝකේ කියලා නමක් දුන්නට බුදුහාමුදුරුවෝ දෙන නම තමයි ඕක දුක. නැත්තම් පංච උපාදානස්කන්ධය කියන එක. ඒ සේරම එකයි. ලෝකේ කිව්වත් පංච උපාදානස්කන්ධය කිව්වත් දුක කිව්වත් එකම දේ. වැඩේ තියෙන්නේ මේ ලෝකේ දුකයි කියලා දකින්න ලොකු නුවණක් ඕන. සසරේ යන කෙනාට පේන්නේ නැහැ. මොකද අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ ලෝකේ තමයි සැප කියලා. දුක් දේ සුඛ සංඥාවේ තමයි සසරේ යනයි විපල්ලාස කියලා කියන නේද? අනිත්‍ය දේ නিত্য කියලා හිතාගෙන ඉන්නේ. දුක් දේ සැප කියලා හිතාගෙන ඉන්නේ. ඊළඟට අනාත්ම දේ ආත්ම කියලා හිතාගෙන ඉන්නේ. අසුබ දේ සුභයි කියලා හිතාගෙන ඉන්නේ. මේ සසරේ යන සත්‍යයේ මට්ටම ඔකයි. මේ ප්‍රඥාව එනකොට යථාභූත ඥානෙ එනකොට තමයි ඔකේ අනිත් පැත්ත ටික ටික පේන්නේ. මෙච්චර කල් මුලාවෙන් මෙහෙම හිතාගෙන හිටියට ඕකේ ඇත්ත තත්ත්වය මේක කියන එක. ඒක දකින්න පටන් ගන්න තැන තමයි මේ පෙන්නන්නේ ආයතනය පිරිසිඳ දකින්න. එතකොට ආයතන කියවහන් මේ අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතනයි. ඇහැයි රූපයි කනයි ශබ්දයි. ඕවා ඇත්ත ඇති හැටියට දකින්න කියනවා. ඥානං පස්සං යථාභූතං. අප ඇයි එහෙම කියන්නේ? අපි දැනට ඉන්නේ අජානං අපස්සං යථාභූතං. අහලත් නැහැ, දැකලත් නැහැ. ඇත්ත ඇතිය. එතකොට ඒකට උදව් වෙන්න තමයි අර එක එක න්‍යායන්ගෙන් මේක පෙන්නන්නේ. දැන් අපි තේරුම් ගන්න ඕනේ ඇහෙන් දැකීම කියන එක දර්ශන මාත්‍රයක් විතරයි. කියන්නේ අර කණ්ණාඩියේ ප්‍රතිබිම්බය පේන මට්ටම. ඔය මට්ටම වුණොත් එහෙම අපි ඇහෙන් දකින දෙයක් අල්ලන්න යන්නේ, රස බලන්න යන්නේ, සද්ද අහන්න යන්නේ නේද? ඒකයි අත්දකින්න ඕන නම් ඇහෙන්ම විතරයි. දැන් වෙලා තියෙන්නේ ඇහෙන් දකින දේ අනිත් ආයතන වලින් අත්දකින්න යන. ඒක තමයි අර ලෝකෙට ඇවිත් දෙයක් කරනවා කියන්නේ. දැන් වතුරට එබෙන බල්ලා මේක ඇහෙන් දකින්න පුළුවන් බල්ලෙක් විතරයි කියන දැක්මක් නැහැ. එහෙම උරානම් බාහිර බල්ලෙක් පිහිටවන්නේ නැහැ. ඒ කියන්නේ දැකීම මාත්‍රයක් විතරයි කියන දැක්ම නැහැ, අදහස නැහැ. දිත්තේ දික්තමත්තම් කියන්නේ ඔක. අපිට වෙලා තියෙන්නේ දැකීම නිසා වෙන දෙයක් පිහිට උනා බාහිර ලෝකේ. එළියේ තියෙන දෙයක් තියනවා කියලා හිතලා ඒක අනිත් ආයතනවලිනුත් අත්දකින්න පුළුවන් කියන විශ්වාසකයන්. එළියේ දෙයක් තියනවා කියපු ගමන් අනිත් ආයතනවලින් පුළුවන්. දැන් මේ සද්දේ ඇහිලා කුරුල්ලෙක් ඉන්නවා කියපු ගමන්. ඔය සද්දේ නෑනේ කුරුල්ලෙක් කියන කතාව. සද්ද සංඥාවක් විතරනේ කණෙන් අරන් දෙන්නේ. අපි එළියේ කුරුල්ලෙක් කියපු ගමන් ඇහෙන් බලන්නේ. ආයි කණෙන් නෙමෙයි. නේද? පේනද ඒ මුලාව? කණේ ඇත්ත ඇති හැටි දන්නේ නැති කොට, කණේ කෘත්‍යය දන්නේ නැති වුණහම අපි බාහිර දෙයක් ඒ සද්දට අදාළව පිහිටෝල ඒක පුළුවන් අපිට ඇහෙන් අත්දකින්න. කණෙන් කරන වැඩේ ඇහෙන් කරන්න යනවා කියන්නේ ඕකයි. ඒක අපට තේරෙන්නේ නැහැ මේ කොච්චර මෝඩ වැඩක්ද කරන්නේ කියලා. මත අපි ඒක එහෙමමයි කියලා විශ්වාස කරන්න පුරුදු වෙලා. මේ ලෝකයේ බාර අරගෙන ලෝකේ බැසගෙන ඉන්න. රූප පනෝලම ජීවත් වෙන්න පුරුදු වෙලා. ඒ හින්දා තමයි සසරේ යන්නේ. මෙච්චර කල් සසරේ ඇවිල්ලා තියෙන්නේ ඔහොම. ඒ පුරුද්ද ඉතින් කොච්චර බලවත්ද කියලා හිතා ගන්න පුළුවන්. අපි මේ ජීවිතේ පුරුද්දක් හදාගත්තොත් ඕක අතරින් මෙච්චර අමාරු නම් අනන්ත සංසාරේ කෙලවරක් පේන්නේ නැති සංසාරේ ආපු පුරුද්දක් එකපාරට අත්හරිනවා කියන එක කරන්න බෑ. අත්හැරීම කොහොම වෙතත් ඒක මේ වැරදි දෙයක් කියලා ඒක දකින්නවත් අපේ හිත ඉඩ දෙන්නේ. මේ මට්ටමට ඒකට බැහි වෙලා තියෙන ආයතන වලට රැවටෙනේ. ඒ වහින්දා තමයි කියන්නේ මේ ආයතනයේ යථාභූත බව අහලා දකින්න ඕන. ඥානං පස්සං යථාභූතං. එහෙම කෙනාට තමයි අරියෂ්ටාංගික මාර්ගයේ වැඩේ. සම්මා දිට්ඨිය කියන හරි දැක්ම එන්නේ. ඒ හින්දා ඒ අනුව හිතන එක සම්මා සංකප්පේ. සම්මා දිට්ඨියට අනුව හිතන එක තමයි සම්මා සංකප්පේ. කොහොමම ඒ අංගාටම විස්තර කරනවා එතන. හරි. ඒ මාර්ගේ වඩන එකට එතන මේ සූත්‍රෙම නම දෙනවා. ඕකටම තමයි සමත විපස්සනා කියන්නේ. ඊළඟට වේ යථාභූත ඥාණයෙන් දකින්න නැතිකම අඥානං අපස්සං යථාභූතං කියනකොට ආස්වාදානුපස්සී විහෙරණි. රූපේ ආස්වාදේ අනුම ඉන්නවා. ඥානං පස්සං යථාභූතං කියනකොට ඇත්ත ඇති හැටිට දකින්නකොට අන්න ඒකේ ආදීන වේ දකින්න. ආදීනවානුපස්සී විහෙරති. ආදීනවානුපස්සී විහෙරති කියන්නේ ඇත්ත ඇති හැටි දකින්න එක. ප්‍රවටුණහම ආස්වාදයෙන් හිටියට ඔතන තියෙන්නේ මෙහෙම දෙයක්. ඒ කියන්නේ දැන් ඔක හීනයක් විතරනේ නැත්නම් අර ප්‍රතිබිම්බයක් විතරනේ. එතකොට ඒකෙන් අපි ආයි තණ්හා කරන්න යන්නේ නැහැනේ. නේද? අන්න තණ්හාව ක්ෂය වෙනවා. ওই ටික මේ සූත්‍රේ ලස්සනට විස්තර කරන මහා සලායතන සූත්‍රය. හරි දිග සූත්‍රයක් මම ඔකේ අර අදාළ තැන් කීපයක් විතරයි ගත්තේ. ඉතින් මේ ආයේ සාකච්ඡා කරන්න හොයන්න හොඳ තැනක් ඒක. මහා සලායතන සූත්‍රය. සුදස්සන හඳුරන්ගේ එහෙම මේ හොඳ බණක් තියෙනවා ළඟදී කියපු ඕක ගැන. ඉස්සරහට පොතක් එහෙම ගහයි ඕක. ආයතන ගැන ඒකේ ලස්සන උපමා ටිකක් ගන්න. දැන් මම ඔය ඇහි එකනේ කිව්වේ. ඇහි එක හඳුරු උපමා කරන්නේ අර වතුරේ ඇති වෙන ඡායාවක් දකින මට්ටමට ගන්න කියලා. එහෙන් දකින්න. වතුරේ තියෙන ඡායාව. එතකොට ඒක අල්ලන්නවත්, රස විඳින්නවත්, ගඳ සුවඳ බලන්නවත් පුළුවන් මට්ටමකට යන්නේ. ඊළඟට කණෙන් අහන එකට උපමාවක් දෙනවා. අපි ඔන්න නොදන්න රටකට ගිහිල්ලා කවුරු හරි කවදාවත් අහලා නැති භාෂාවකින් කතා කරනවා. දැන් අපිට කිසිම නිමිත්තක් නැවෙයිද කියන දේවල් වලින් ලෝකෙටයි. කිසිම දෙයක් එන්නේ නැහැ නේ සද්දයක් විතරනේ. කිසිම තේරුමක් දෙන්න බෑ. අපිට බණිනවද හොඳක් කියනවද මොනවා ගැන කියනවද නේද? කිසි අදහසක් එන්නේ නැහැ. අන්න සද්දේ ඇසීම් මාත්‍රේ පමණක් කියන එක. ලෝකෙට අයිති දේවල් පණවන්න යන්නේ. ඔය වගේ අර ගඳ සුවඳක් දැනෙනකොට අපි උපතින්ම අන්ධ වෙලා හිටියානම් දැන් හොඳ සුවඳක් දැනෙනකොට ඔකට පිච්ච මලක් හරි මොකක් හරි මැවෙයිද? ගඳක් එනකොට ඒකට අදාළ දෙයක් මැවෙයිද? ඊට කලින් දැකලා නොතිබුණා නම්. දැන් මේ අනිත් මුලාව තමයි එක ආයතනකින් දැනගන්න දේ තව ආයතනකින් අත්දකින්න පුළුවන් කියන මට්ටමට යන එක. ඕකේ නුවණක් එනවා. ඒ ආයතනෙට පහළ වුණ විඥානේ එතනම නිරුද්ධයි. ආයෙ ඕක වෙන ආයතනයකට සම්බන්ධ කරන්න බෑ. දැන් අපි ඉන්නේ මෙරිලත් උපදින මට්ටමක විඥානයකනේ. මේ ජීවිතෙන් අනිත් ජීවිතයට ගෙනියන. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නනවා එහෙම කියන අර සාති භික්ෂුවට කියනවා ජීවිතයෙන් ජීවිතයට යන විඥානයක් තියා ආයතනෙන් ආයතනයකට යන විඥානයක්වත් මම පණවන්නේ නෑ. එනවා දෙවියන් ගැඹුරු. ඇහෙන් දැනගන්න දේ කණෙන් ඊළඟ ආයතනයට ගෙනියන විඥානයක්වත් සම්බන්ධ කිරීමක් නැහැ. එතනින්මයි ඉතර. ඒ හේතු යදෙන හින්දා හටගත්තා ඒ තුන නිරුද්ධ වෙනවට නිරුද්ධයි. ඒතේ ඔන්න ඔය වගේ ධර්මයක් මේක. යථා භූත ඥානය කියන එක ඇත්ත ඇති හැටි දකින්න එක. ඕක තේරුම් ගත්තොත් ඔයගලන්ට පෙයි මේ දැනට අපි ජීවත් වෙන ලෝකෙන් එතර වෙනවා ලෝකේ ඉක්මවා යනවා. ඒ තමයි ලෝකෝත්තර දැක්ම කියන්නේ. හරි. කණින් තමයි සම්මාදිට්ඨිය ඉන්නේ අනිත් තියෙන කෙලස් කැඩෙන්නේ. ඔය විදිහට බලනකොට බලනකොට පෙයි ආයේ දහම ගැන සැකයක් ඇති වෙනවද? දැන් පොඩ්ඩක් ඇහුවට හරියන්නේ නැහැ. ඔක දකින්නකොට නේද? ටික ටික දුර වෙන්නේ ධර්මය ගැන සැකය. විචිකිච්ඡාව කියන්නේ. විචිකිච්ඡාව දුර වෙනකොට තමයි සෝවන්නේ. සැකය දුර වෙනකොට. කියන්නේ අපි දැනට හදාගෙන ඉන්න මත ටිකයි ඇත්ත ඇති හැටි. කියන එක ධර්මයෙන් දකින්නේ ඇත්ත ඇති හැටි. අපි විශ්වාස කරන මට්ටම නෙමෙයි. තේ වැඩේ අපි අර එකපාර පිළිගන්න කැමති නෑ පිළිගන්න කියලාත් නෑ බුදුහාඳුරෝ පෙන්වන්නේම ඕක නුවණින් හොයන්න. මොකද ඕන කෙනෙකුට දකින්න පුළුවන් සත්‍යයක් කියනවා මේක. ඕන කෙනෙකුට තමන් තුලින් දකින්න පුළුවන් සත්‍යයක්. ධර්මයේ ගුණ ටිකක් තියෙන. ඒහිපස්සිකයි එන්න බලන්න කියලා පෙන්වන්න පුළුවන් සත්‍යයක්. සම්දිට්ඨිකයි තමන්ටම අවබෝධ කරගන්න පුළුවන් දෙයක්. වෙන කෙනෙක් කියන හින්දා පිළිගන්න ඕනේ නැහැ. ඔයගේ ಗುಣ ටික ඒවයි දැන්. තෝවා දෙන්න ගනි ඒ විදිහට ටිකක් දකින්න පුරුදු වෙනකොට මේ ආයතනෙන් ආයතනෙ වෙන් කරගන්න බලන්නවා. මේ ආයතනෙ මෙහෙමයි. අනිත් ආයතනෙ මෙහෙමයි. ඒකට කරන්න පුළුවන් මෙච්චරයි. ආයතනෙ පිරිසිඳ දකින්න කිව්වා. එතකොට පෙයි ආයතන සමුදයයි නිරෝධයයි. හටගන්නේ මොකක් හින්දාද? නිරුද්ධ වෙන්නේ මොනවා හින්දාද? එහෙම ඉන නුවණට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඒතර සම්මා දිට්ඨිය ඇති වුණා තමයි ඉතුරු ටික. මාර්ගයේ වැඩි. හරි. විඥාණයෙන් තමයි මේ අපි කියන්නේ විඥාණය කියන්නේ දැනගන්න මට්ටමනේ. එතනින් තමයි මුලා කරන්නේ. මෙහි මම ඉන්නවා රෙහි දකින්න දෙයක් තියෙනවා. දෙපැත්තකට බෙදන්නේම විඥාණය. බාහිර දෙයක් පණවන්නේ විඥාණයෙන් ඇත්තට. ඒක නෙමෙයි ඇත්ත ඇති ඇති කියන එක තමයි විඥාණයෙන් තමයි අපි මුලා කරන්නේ. විඥාණය උපමා කරනවානේ මායාකාරය. මැජික් කාර්යය. සංස්කාර කරන්නේ දැන් ওই ටික එකට යන්නේ දැන් මුලින්ම ඔන්න ඇත්ත ඇති ඇති නොදන්නකමයි දෙනවා විද්‍යාව. හරි. ඇත්ත ඇති ඇති දන්නේ නැති හින්දා අපි දැන් හිතෙන් කියනවා මොකක් හරි. එහෙන් එහෙන් ගැටෙනකොට බාහිරේ දෙයක් තියනවා කියලා හිතෙන් පෙන්නනවානේ. ඒ පෙන්නන ගතිය තමයි සංස්කාරය. ඒක තමයි විඥාණයෙන් දැනගන්නේ. අපි ඊළඟට බලන්නේ මේ හිතෙන් හදපු දේ තියනවා කියලා හිතාගෙනයි බලන්නේ. අපි විශ්වාස කරတဲ့ දේ එළියේ තියනවා කියලා හිතාගෙනනේ බලන්නේ. ඒ සංස්කාරේ හින්ද තමයි විඥාණය. පටන් ගත්තොත් හරි ඉතින් ඒක තමයි මේ දකින්න කියන්නේ. ඔය පේන්නේ ඇහෙන් පෙන්වන්න පුළුවන් ප්‍රතිබිම්බයක් විතරයි. අන්නෝක තමයි දිත්තේ දික්කමත් නම් මත්තම. ඊට පස්සේ ප්‍රතිබිම්බේ පස්සේ පන්නන්නේ නැහැ නේද?
ඒ පස්සේ පන්නේ කද විඥාණය?
ඒ ඔක්කොම ටික එනවා. දැන් විඥාණයෙන් තමයි ප්‍රතිබිම්බේ රූපයක් කරන්නේ. ඒ කියන්නේ ප්‍රතිබිම්බයක් නෙමෙයි ඔක වෙනම පවතින්න පුළුවන් දෙයක්.
සංකාර විඥාන.
ඔව්. ඒ පිළිවෙල දුන්නට ඔතන මෙහෙම දෙයක් තියෙනවා. ඒ ටික ඔක්කොම එකට ඇති වෙන්නේ. පිලිවෙල දෙන්නේ අපිට මේ තේරුම් ගන්න පහසු වෙන්න.
මට ඕඩර් එකක් නැත්තේ.
ඕඩර් එකක් කියලා නැහැ. අපිට ඔක තේරුම් ගන්න විදිහක් තියෙන්නේ නැහැ. ඒකයි ඕඩර් එක දෙන්නේ. හැබැයි ওই ටික එක මොහොතේ හිතත් එක්ක ඇති වෙන්නේ. අවිද්‍යාවෙන් හදන හිතේ ওই ටික ඔක්කොම තියෙනවා. ඇත්ත ඇති හැටි නොදන්න හිතේ ওই ටික ඔක්කොම යේදිලා තියෙනවා. සංඛාරි තියෙනවා, විඥානි තියෙනවා, නාම රූපි තියෙනවා. තණ්හාව උපාදාන සලායතන සේරම තියෙනවා. ඒක තේරුම් කරන්නත් එපා කොහොම හරි මේ මොකද්ද වෙන්නේ කියලා ඒකට තමයි ඕඩර් එකක් දාන්නේ. එතකොට ඒවයි එක එක උදව් වීමේ ගතියකුත් තියෙනවා. දැන් අවිද්‍යාව උදව් වෙනවා හැම එකටම. ඇත්ත ඇතිට නොදන්නකම. නේද? මුලා වෙන්න උදව් වෙන්න පළවෙනි දේ තමයි ඇත්ත ඇති ඇති නොදන්නකම. ඇත්ත ඇති ඇති නොදන්න කෙනා අපි එක එක විදිහට රවට්ටන්න පුළුවන් නේද? එක එක බොරුව කියලා රවට්ටන්න පුළුවන් ඇත්ත නොදන්න කෙනා. ඇත්ත දන්න කෙනාව රවට්ටන්න බෑ. ඒ අවිද්‍යාව උදව් වෙනවා අර කොයි වගේ මුලාවකටද යන්නේ. රැවටෙන්න චාන්ස් එක හදලා දෙන්නේ ඇත්ත නොදන්නකම. හරි. එතකොට මොන විදිහේ රැවටිින්ද කියන එක තමයි දැන් හිතේ ඉන චේතනා ටික සංකාර. ඔගෙන අදහස් වෙනවා. ඒව ගැන දැනගන්නේ විඥානය. ඔව්. හිතෙන් එන අදහස් ටික දැනුවත් වෙන්නේ විඥානය. හැම දෙයක්ම දැනුවත් වෙන්නේ විඥානය. දැනුවත් වෙන ගතිය තමයි විඥානය. දැනුවත් වෙන්නේ මොනවද? නාම රූපයක්. නාම රූප කියන්නේ හිතට පේන චිත්ත රූප වගේ දෙයක්. නාමික රූපයක්. අපි රූපයක් කියලා සතර මහා ධාතු රූපයක් කියලා විශ්වාස කළාට ඔක හිතට දැర్శණය වෙන රූපයක් ඇත්ත තමයි. ඒක අපි දන්නේ. නාම රූපේ ඇත්ත తත්වේ දන්නේ. එහෙනම් අපි හිතනවා ඔය පේන්නේ එළියේ තියෙන සතර මහා ධාතු රූපයක්. සතර මහා ධාතු කරපු ගමන් දැන් ඇහින් දකින්න පුළුවන් එකක් විතරක් නෙමෙයි. අනිත් ආයතන වලින්වත් සත් දකින්න පුළුවන්. එතකොට අහු වෙලා ඉවරයි. ලෝකෙට අහු වෙලා. හිතෙන් කරපු මුලාවක් කියලා දැක්කේ නැහැ. ඒ කියන්නේ දිත්තේ දිත්තමත්සන් නෙවෙයි එතකොට. දැකීමට අමතරව දෙයක් තියනවා දැන් අද්දකින්. දෙයක් එළියේ තියෙනකොට මෙහෙ මම ඉන්නවා. නෑ මේ දෙය මට සාපේක්ෂව නෙවෙයි තියෙන්නේ. නැති මමෙක් දැන් එතෙන්ට ඇවිල්ලා. ඔය ආයතනයේ ඇත්ත ඇති හැටි නොදකිනකොට ඔය ඔක්කොම ටික නිකන් එක සැරේ ඉන්නේ ඕක. දැන් අපි හම් විස්තර කළාට මේක එක එකට එකක් පස්සේ කිය කියා කිව්වට ඔය මේ දැන් එහෙන් මොකක් හරි දැකලා ඒ දේ අරෙහි තියනවා කියලා දැනගන්නකොට ওই ටික ඔක්කොම වෙලා. ඒකයි මේ කරේ. කඩා ගන්න අමාරු. ඒ කියන්නේ දකින්න අමාරු. ඔව් කඩන කතාවක් නෑ ඉතින් ප්‍රතිබිම්බය කියලා දැන ගැනීමමයි ඕක තමයි මාර්ගය.
ඔව්
පිටිගල හාමුදුරුවෝ එහෙම ගන්නවා වෙලේ ඉන්න පඹය. හැට පේනවා විතරයි මිනිස්සෙක්ව හදන්නේ අපි. ඉන්නේ පඹේ. නෑ අපි පඹයා කියන ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා. ඒකයි අවිද්‍යාව හින්දා තමයි මිනිස්සෙක් කරන්නේ. ඇත්ත ඇති හැටි දැනගෙන හිටියනම් රැවටෙන්නේ නෑ කොහොමවත්. හරි. ඇත්ත ඇති හැටි නොදැන ඉන්නකොට එක එක විදිහට මුලා වෙනවා ඔය මිනිස්සේ.
කියනවා
රසනම ඒක හොඳව ප්‍රත්‍යයෙන් නැත්තොත් පඹය කියන්නේ නැත නොදන්නකෝ. ඔව්. නොදන්න කම තියෙන්නම බැරි වෙලාවත් නිකන් හරි දැනගෙන හිටියනම් ඕ හරි පඹයෙක් කියලා කවදාවත් රැවටෙන්නේ. මනුෂ්‍ය ගති ටික දාන්නේ. වෙලා තියෙන්නේ වෙලා තියෙන්නේ ඉතින් අපිට පඹයෝ ගොඩක් පේනවා මේ ශරීර සේරම පඹයෝ. අපි මිනිසු කරනවා වා ටික. අපි මම කෙනෙක් හදලා පඹයට දානවා පණ දෙනවා. ශරීරය හරි. දැන් ඇහැ එහෙම ඒවට තියෙන කෘත්‍ය කරනවා මිසක් රවට්ටන්න බෑ. දැන් අපි ඇහි ඇති හැටි දකින්න නැතුව රැවටෙන්නේ මනෝ මනසෙන්. ඔව් ඔව් ඔව්. දැන් කියන්නේ දැන් ඔව් දැන් මං කිව්වේ අර දැන් බල්ලා වතුරට එබෙනකොට ඇහැ නෙමෙයි බල්ලා රවට්ටන්නේ. ඇහැ කරන්නේ ඇහි කෘත්‍ය පෙන්නන එක. ඒ කියන්නේ දස්සන කෘත්‍ය කියලා කියන්නේ. දැකීමේ කිසිම වරද්දක් නැහැ. ඒක ගැන මේ හිතෙන් කියන ටිකේ තමයි මේ වැරද්ද ඉන්නේ. අර වතුරේ බල්ලෙක්ව පිහිටවන්නේ මේ මනසෙන්. අර මනෝ විඥාණයෙන් තමයි ওই ටික කරන්නේ. ඒක අර ක්‍රියා දෙකක් වෙනවා කියන්නේ දැකීමයි දැනගැනීමයි. දැනගැනීම කොටසෙදි තමයි මුලා වෙන්නේ. හැබැයි දැකීමේ ඇත්ත ඇති ඇති නොදැනීම උදව් වෙනවා මෙතෙන්දි මුලාවෙන්. දැන් දැකීමේ යම්කිසි මුලාවක් හින්දා තමයි ඊළඟ එකේදීත් මුලා වෙලා
හදන්නේ.
ඔව්. ඒ කියන්නේ ප්‍රතිබිම්බේ එතනින්ම දැන් ප්‍රතිබිම්බේ හැදෙන්න හේතුත් දන්නවා. ඔය හේතු නැත්තම් නිරුද්ධයි කියලාත් දන්නවනේ. ඒ කියන්නේ ඌිට කලින් තිබුණා කියලා දෘෂ්ටියකට යන්නේ නැහැ. අපි කන්නාඩි ඉස්සරහට යන්න කලින් අපේ මූණේ ප්‍රතිබිම්බයක් ඕකේ තිබුණා කියලා එහෙම හිතන්න යන්නේ. ඒක ඒ ප්‍රතිබිම්බ මට්ටම ආවහම පෙර නොතිබීම හටගත්තා. ඒ සකස් කරලාම අපි ඒ දිහා බැලුවා. ඒ කියන්නේ මේ දැන් රූපයක් දකින්නේ ඇහෙන් සකස් කරලාමයි. අපිට හිතෙන්නේ එළියේ තියෙන හින්දා දකින්නවා කියලා නේ. එහෙම නෙමෙයි. ඇහෙන් හදලා දුන්නා හින්දාමයි අපි රූපේ දකින්නේ. බැරිලා තැහැ පේන්නේ නැති වුණා නම් කවදාවත් රූප දකින්න බෑ. අඩු වෙනවනේ. ඉතින් ඇහෙන් සකස් කරලා දුන්නොත් විතරමයි අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ අපිම හදාගෙනයි මේක බලන්නේ. හරියට දැන් අර සමහර ඒවා අර මොකක් හරි ඉන්ස්ට්‍රුමන්ට් එකකින් බලනවා වගේ. අර මං කියන්නේ ටෙලස්කෝප් එකෙන් හරි මයික්‍රොස්කෝප් එකෙන් හරි බැලුවොත් විතරයි ඔක දකින්න පුළුවන්. මේකෙන් අපි හදාගෙන ඒ දිහා බැලුවොත් විතරයි දකින්න පුළුවන්. ඉතින් අපි දන්නේ මේ ඇහත් ඒ වගේ උපකරණයක් කියලා. ඒතර මේ ඇහ කියන උපකරණේ අපි හදාගෙන තියෙන්නේ අපේ කර්මවලින්. මනුස්සයෙක් ලැබිලා තියෙන පෙර ජීවිතයේ කුසල කර්මයක් කරමුණු වුණ හින්දා වැරෙනකොට නේද? නැත්තයි ති සතෙක් ගියහක් ලැබෙන්න තිබුණා. අකුසල කර්මයක් නුඹුණා නේද? එතකොට මේ මට්ටමේ රූප තමයි අපිට බලන්න වෙන්නේ. ඊයහ සකස් කරලා දෙන. එළියේ තියෙන ඒවා නෙමෙයි ඇහ සකස් කරලා දෙන ඒවායි බලන්න වෙලා තියෙන්නේ. මං කියේ දැන් අපිට ඕන දේ බලන්න බෑ ෆිල්ම් හෝල් එකට ගිහින්. ඒකෙන් සකස් කරලා පෙන්නන ටික තමයි බලන්න පුළුවන්. ඒක ගැන හිතා ගන්නවා මිස. ඇහෙන් සකස් කරලා දෙන දේවල් ටික තමයි අපිට බලන්න පුළුවන් වෙලා තියෙන්නේ. තර් මේ ඇහැ සකස් වෙලා තියෙන්නේ දැන් අපි දන්න විදිහට ඔය වර්ණ හත දකින්නනේ. කවුද දන්නේ වර්ණ හතයිමයි තියෙන්නේ කියලා? බැරි වෙලාවත් අර ඉන්ෆ්‍රාරෙඩ් එහෙම පේන හැක් තිබුණා නම් එහෙම වෙන දේවල් ටිකක් හේතුව කියන එක දැන් තියනවා කියලා දැනගත්ත එක කොහොමද කියලාත් හොයන්න ඕන. හේතුව ගැනත් අපි හිතාගෙනයි ඔය කියන්නේ. يعني විඥාණය තමයි ඔය කතාව කියන්නේ.
දැන් මේ අපිට වෙනම එක්කෙනෙක් ගත්තොත් අපි ඉස්සරේ බහැත්තු මිනිස්සෙක් ගත්තොත් ඒ මිනිස්සට ඒ හේතුව තියෙන්නේ වෙන විදිහකට. අපිට පේන විදිහ නෙවෙයි. ඒක හරි. දැන් අපි දැන් මේ අපිට දැන් ගාස්තිය බලන පොළපත් වෙනනේ. අර මිනිස්සර පේනවා ඇති.
ඔව්. හේතුවක් තියනවා කියලා හිතනවා. හැබැයි එයා හිතන හේතුවයි අපි හිතන හේතුවයි එකමද?
නෙමෙයි අපිට දෙන පිච්චර එක.
يعني බාහිරේ තියෙන දේ.
අපිට දෙන පිච්චර එක වෙනස් වුණාට යම් කිසි හේතුවක් එතන තියෙනවා නම් තමයි ඇත්ත. හේතුවක් තියෙනවා.
ඇත්ත කියලා අපි හිතනවා. දැන් හිතන්න දැන් අපේ ඇහැට අපිට දේ දුන්නක් පේනවා. තව ඇහැකට දේ දුන්නක් පේන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? අපි හිතනවා අතන හේතුව තියෙන හින්දා තමයි පේන්නේ. දැන් පේන්නේ නැති එකට හිතන්න බෑ. ඒ කියන්නේ මේ දැන් අපි හේතුව කියලා ෆික්ස් කරන්න හැදුවට ඒක ෆික්ස් දෙයක් නෙවෙයි. නිර්පේක්ෂක තත්වයක් නෙවෙයි.
ඒක හරි. ඒක නිර්පේක්ෂ නෑ. ඉතින්
ගන්න තියෙනවා. ඒ දෙය සාපේක්ෂ. ඒ කියන්නේ අපි හිතන මට්ටමටයි ඒක හිතෙන්නේ.
අපි මේ සාපේක්ෂ දේවල් වලට අපි නම් ටිකක් දාගෙන ඉන්නවා. හරි. මේ සාපේක්ෂ දේ මෙහෙමයි
කියලා. ඒක සාපේක්ෂයි කියනකොට තේරුම් ගන්න
කලර් බ්ලයින් මිනිස්සුන්ට පේන්නේ වෙන ලෝකයක්. හරි. හැබැයි දැන් මේ මිනිස්සුන්ට කිස්කෝලේ යන කාලේ දොලන් ගිරියක් වෙලා මේක orange කිව්වොත් එහෙම මිනිහ orange කියලා හිතාගන්න අපි orange කියන්නේ නෙවෙයි.
අහ් ඒ සම්මතේ දාගන්න.
සම්මතේ දාගන්න. ඒක සම්මතේ තමයි. අර ඒක කියන්නේ බෑ දොලන් ගිරියක් නෑ.
දැන් මේ
ඒක ගන්න වෙන විදිහට
ඔව් මේ නෑ කියන්න හදනවත් නෙවෙයි අන්න අතන තමයි පොයින්ට් එක. දැන් මේ තියනවා කියන එක වැරදි කිව්වට නෑ කියනවා නෙවෙයි නැත කියන එක තව දෘෂ්ටියක්. ඔකත් පෙන්නනවා බුදුහාම. ඇත්ත කියන එකත් දෘෂ්ටියක් නැත කියන එකත් දෘෂ්ටියක්. ඔය දෙකටම නොයටෙන ගතියක් තියෙන මෙන්න මේ හේතු යෙදෙන හින්දා මෙහෙම විද්‍යමාන වෙනවා. අන්න ඔකයි මේ කියන්නේ. මේ හේතු ටික යෙදෙන හින්දා විද්‍යමාන වෙනවා. ඇහි කෘත්‍ය ඔහොම පෙන්නන එක. එච්චර. හැබැයි මේ පෙන්වීම නිකන් අර ප්‍රතිබිම්බයක ස්වභාවය. දැන් අපිට වෙලා තියෙන්නේ අපි ප්‍රතිබිම්බයෙන් නවත්තලා නැහැ. ඔක දෙයක් කරලා තව තව දේවල් හදනවා. ඒ හදපු දෙයට තමයි සම්මතයක් දාගන්නේ. දැන් අපේ ඇහැට එක විදිහට පේන හින්දා තමයි අපි සම්මතයක් දාගන්නේ. අපි ඔක්කොම එකතු වෙලා මේකට මෙහෙම කියමු. ඔව්. එතකොට ඒක රිෆර් කරනකොට පුළුවන්. හැබැයි ඕක මේ මට්ටමේ ඇස් තියන අයට විතරයි මේ සම්මතේ වැලි. වෙන මට්ටමේ ඇහැකින් බැලුවොත් එහෙම
මේක වෙන එකක් පේන්නේ.
වෙන එකක්. වෙන අපි හිතන එකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඔය යමක් නැහැ කියන එක නෙමෙයි. හැබැයි අපි තියනවා කියලා හිතන එකේ වැරද්දක් තියෙනවා කියන එක. අපි දැනට විශ්වාස කරනවා නේ මොකක් හරි. ඒක ඇත්ත වෙන්න ඕනේ. ඇත්ත නිමේ. අපි අපිට පේන මට්ටමේ අපි කියන්නේ ඇත්ත වෙන්න ඕනේ කියලා. ඒ ඕන් නෑ කියන හේතු ටික තමයි මේ පෙන්වන්නේ. මොකද ඕක දකින්න දකින්න තමයි අපි මේ මොන මුලාවකද හිටියේ ඕක ඇත්ත කියලා හිතාගෙන කියලා පෙන්වන්නේ. එතකොට අපි දකින්න ඕනේ අපි හදාගත්තු ලෝකෙක අපි මේ ජීවත් වෙන්නේ. එතකොට ලෝකය මොකද්ද කියලා දකින්න ලෝක සමුදය දකින්න. මේ සමුදය හරියට දැක්කොත් අර හදාගත්තු ලෝකෙන් මිදෙන. තියෙන පවතින එකකින් මිදෙන නෙමෙයි. හදාගත්තු ලෝකෙන් මිදෙනවා. ඒ හදාගත්තු එකට තමයි අර උපවාදුන්නේ. දැන් අපි ෆිල්ම් එකක් බලලා අපි කතාවක් හදාගන්නවා. අන්න ඔයගේ පට්ටමක් තියෙන්නේ මේ.
කිසිම දෙයක් මේ ආකාරයට කියලා හිතුවත් නෑ. ඒක පිළිගන්නවා. ඒ කියන්නේ අපි මොකදගෙන මයික්‍රොස්කෝප්යෙන් බලුවොත්
එහෙම අත කිව්වට මෙතන සත්තු ගොඩක් වෙයි තව ටිකක් ලොකු කරලා බලුවාම නේ.
හරි. හරි එතන යම්සි දෙයක් තියෙනවා. අපිට ඒකෙන් යම්සි දැනීමක් එනවා. හරි? අපි ඒ දැනීමට නමක් දීලා රිෆර්
කරනවා. එච්චරයි. දැන් උතන ඒ විමසන්න විදිහ තමයි ඒ දේ කියන්නේ ඒ එහෙම දැනගත්තෙත් කොහොමද කියලා හොයන්න ඕනේ. ඒකත් මේ හිතෙන්ම කියන එකක් කියලා තව ටිකක් යනකොට පේයි.
අපි දකින්න දේ ඇත්තටම ඒකේ අර
ඒ නමත් දාන්න හරි අපි ඉස්සෙල්ලා විශ්වාසයකට එනවා බාහිර දෙයක් තියෙනවා. එතන ලොකු වැරද්දක් තියෙනවා. අර කණ්ණාඩියෙන් දකින එකෙයි තියනවා කියලා හිතන එකෙයි ලොකු වැරද්දක් තියෙනවා. ප්‍රතිබිම්බ මට්ටමයි දෙයක් පනවන එකේ. අනේ ඒ වැරද්දත් අල්ලගන්නවා. ඒක ලේසියෙන් අහුවෙන්නේ. පිළිගන්න වෙන්නේ. ඒ අපි අර බලන්න පුරුදු වුණා මට. හැබැයි නුවණින් ඔක ආයෙයි තව තව හිතලා බලන්න. කියන්නේ ඇහෙන් පෙන්නන මට්ටම ඉස්සෙල්ලා කඩා ගන්නවා. වෙන ආයතනකින් නම් ඕක අත්දකින්න බෑ කියන එක කන්වින්ස් වෙනකන් ඕක බලන්න ඕනේ. නැතුව එතනින් එහාට ඒක අහුවෙන්නේ නැහැ. මොකද අපි අරකට අහුවෙලාමයි මේ පුරුද්දින්ද බැලෙන්නේ. ඇහෙන් අත්දැක්ක එක මට්ටමකට එන්න ඕන ආයේ අත්දකින්න නම් ඇහෙන් විතරමයි පුළුවන් කියන එකට. මොකද මේක අර ටිකක් ලොජිකලි හරි කියලා පේනවනේ නේද? මොකද ඕකවත් පිළිගන්න අපි කැමති නැහැ. එළියේ දෙයක් තියනවා කියනකොටම ආයතන හයෙම අත්දකින්න පුළුවන් දෙයක් කරලා ඉවරයි අපි. එතනම බොරුවක්. එතන මුලා. ඒක වෙන වෙනම හිතන්න කිව්වේ ඒ ආයතන ටික වෙන් කර ගන්න ඕන ඉස්සෙල්ලා. ඒවට පුළුවන් ඒකේ කේපබිලිටිස් හඳුර ගන්න ඕන. ඒක දැන් අර ඒ හින්දා තමයි මේක අර ඇහුව ගමන්ම වැටහෙන්නේ. ඥානං පස්සං කියලා දෙකක් තියෙනවා. අහන දේ ආයේ ආයේ හිතලා 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 බලන්න ඕන. ඒක අර හිත රවට්ට ගැනීම නෙමෙයි. ඒක තව තව විමසන්න. තමයි දහම දකින්න විදිහ කියලා තියෙන්නේ. කොහොම තමයි දැන් අපි කැමති නෑ පිළිගන්න. මොකද අපි මෙච්චර කල් මං කිව්වේ මේ නිකන් ආපු එකක් නෙමෙයි සංසාරේ දිගටම ආපු එක. ඒක ඒ පුරුද්දෙන් අපි පිළිගත්තු දේ නෑ ඊට වඩා වෙනස් කියනකොට ඒක කැමති නෑ. ඒ කැමති නෑ කියන්නේ අකමැති හින්දා නෙමෙයි අපිට පේන්නේ නෑ. ඒකයි මේක අහන්න අහලා නුවණින් විමසනකොට තමයි පස්සතෝ ගානට එන්නේ දකින්න පුළුවන්. ඒ බුදුහාමුදුරෝ කියනවා මේක දකින්න පුළුවන් දෙයක් කියලා. ඒකයි ඒහි පස්සෙකයි කියන්නේ. ඒ එහෙම කියපු හින්දා විශ්වාස කරන්න කියනවා නෙමෙයි. ඒක හොයන්න කියලා කියන්නේ. ආර්ය පරිේෂණයක් නේ කරන්න කියන්නේ ආර්ය පරිේෂණ. ඒක තමන්ම ඒ හොයන්න වෙනකොට ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා කියන්නේ ඒකයි ඒ ඥානං පස්සං කියන්නේ. ඉතින් අර දැන් අහපු මට්ටමේදී ඉතින් අපිට අර තර්ක ගොඩක් එනවා. හරි තව ටිකක් ඕක ගැන දැන් ටිකක් බලන්න ඕනේ. එතකොට ඊට පස්සේ ඔක තව මට්ටමකින් කතා කරන්න පුළුවන් වෙනවා. ඔව් එතන දකින්න ඕනේ එක තැනක්. ඒ දකින්න ඕනේ එක තැනක්. ඔක දැන් එක එක පැති වලින් දකින්න තියෙනවා. දැන් පළවෙනි දේ එළිය සතෙක් හිටියත් අපිට ඒ සතාව දකින්න විදිහක් නැහැ ඇහෙන්න. අන්න ඔක තේරුම් ගන්නවා. දකින්න පුළුවන් හදලා දෙන ප්‍රතිබිම්බේ විතරයි. ප්‍රතිබිම්බයට නෙමෙයි අපි සතා කියන්නේ. ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි කියන්නේ එළියේ ඉන්නේ කාට සතා කියලා. දැන් අපිට දුක නැහැ මේ දකින්නේ ප්‍රතිබිම්බේ කියලා. දැන් ඇහැ හදලා දෙන්නේ ප්‍රතිබිම්බයක් විතරයි කියන එක කොහොමදට දකින්න ඕන.
හැබැයි
එළියේ කියන හදලා දුන්න ප්‍රතිබිම්බයක් නැහැ. ඔව් ඉස්සෙල්ලා මේක හොඳට බලන්න. ඊට පස්සේ තමයි අරකගෙන තව ටිකක් මේක හොඳට අවබෝධ වෙනකොට අරක වෙනස් විදිහකට පේනවා. අපි ඔච්චර කිව්වත් ප්‍රතිබිම්බේ මාත එළියේ තියෙන එකේ ප්‍රතිබිම්බෙනේ. ඒ මට්ටමෙන් හිතන්න. ඒ තියෙන එකේ කියලා දැනගන්නේ කොහෙන්ද කියලා නුවණින් හොයන්න ඕන. අපි දැනගන්න විදිහකුත් තියෙන්නේ නැහැ එළියේ මොකක් හරි කියලා. ඒකත් තේනවා මේ හිතෙන්ම කියපු දෙයක් කියලා. ඒ දැන් හිතක් හැදෙන්න තියෙන්නේ ආයතන හය විතරයි. ඒක හේතුවක් අයින් කරාම දැන් හේතුප්‍රත්‍යයෙන් හටගන්න දේ ලක්ෂණේ තමයි එක හේතුවක් නැති වුණොත් ඒක පේන්නේ නැහැ. දැන් අර දැන් වතුරේ වැටෙන ඡායාව නම් එකක් තමයි එළියේ තියෙන ඔබ්ජෙක්ට් එක අයින් කරන්නේ. තව එකක් තමයි උතන කරුවල කරන එක. තව එකක් තමයි වතුර ටික අයින් කරන එක. කෝපේ. එහෙම නැත්නම් ඇහැ අයින් කරන එක. ඒ පේන්නේ නැති වෙන්න හේතු ගොඩක් තියෙනවා. එතකොට අරකෙන් විතරක්ව තීරණයකට යන්න බෑ. මොකද මේ ඒකත් උදව් වෙනවා. ඒ මට්ටමින් දකින්න ඕන. එතකොට ඕව තමයි ඕව කඩ කඩ පෙන්නන අරකේ.
හේතු
හේතු ටිකින් දමයි පේන්නේ. හේතු යදෙන්නේ නැත්නම් පේන්නේ නැහැ. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ හේතු ටික නොයදුනත්. ඒ කියන්නේ දැන් අපිට තේන මොහොත හරි ඒක දිහා බලලා අපි හිතෙන් හිතා ගන්නවා නෑ නෑ ඊට කලිනුත් ඔය හේතුව තිබිලා තියෙනවා.
හේතුව.
ඒව ටික හිතෙන් හදන දේවල්. ඔන්න ඕකයි අපිට පේන්නේ. ඒ අපේ විශ්වාසයක් ඔය කියන්නේ.
අතන වැරද්දක් තියෙනව නේ ඉස්සර දැන්.
හේතුව තිබුණා නෙමෙයි.
කොහොමද ඒක එකතු වෙන්නේ තමයි එකතු වෙනවා නැතිද? එකතු වෙනවා නැති ඔක්කොම අරගේ කාරණා.
ඔව් ඔය
කියන්නේ ඇහැ ආලෝකය ඔබ්ජෙක්ට් එක ඒක එකතු වෙන වෙලාවට ඒක පේනවා. ඒක එකක් හරි අඳුනම හරි ඒක නැති
යනවා. ඔය අපිට පේන මට්ටමනේ. හැබැයි ඔතන දැන් ඔතනත් අපිට එනවා නෑ ඒ එක හේතුවක් විතරයි අයින් වුණේ අනිත් ටික තියෙනවා කියන විශ්වාසයක් එනවා. ඔය තියෙනවා කියන එක දෘෂ්ටියක්. ඔන්න ඕකයි අපිට පේන්නේ නැති එක. ඕක පැහැදිලිව පෙන්නන ඕක තමයි මේ මේ. මේක හටගන්න ස්වභාවයෙන් හින්ද ඇත යන දෘෂ්ටියකට එනවා. ඒ හටගන්න දේ විතර නෙමෙයි. හේතු ටිකත් ඇත කියන්නේ. ඒකත් දෘෂ්ටියක් කියලා කියන්නේ. තන තමයි ඒ රස්ත්‍රාව ඕන පොඩ්ඩක් ඒ බුදුහාමුදුරුවෝ එහෙම කියන්නේ නැත්තේ ඇත්ත හින්දා වෙන්නේ. ඒක හොයන විදිහක් තියෙනවා. ඒ හොයන්න කියලා තමයි මේ කියන්නේ. අහගත්ත එකම පිළිගන්න ඕනේ. හොයන විදිහ හරි. ඕක හාර හොයන්න ඕනේ එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒ හොයන විදිහෙන් ඒ ටික බලන්නත් ඕනේ. ඒක එකපාරම පේන්නේ නැහැ. පෙන්නුනා නම් ලේසි ඉතින් අපිට හරි ලේසියෙන් රහත් වෙන්න තිබුණා. එහෙම බෑ. ඇසේ
දැන් අර අපි ඇහෙන් ගොඩලේ බලපුවාම අපි ගිහිල්ලා අතින් අල්ලගන්නේ ඇහෙන් දැකපු එක කියලා හිතට වැරද්දක් තියෙනවා නේද?
ඒක වැරද්දක්ද කියලා අපි දන්නේ
නැහැ. වැරද්ද
කියලා
ධර්මයේ පෙන්නලා තියෙනවා. ඉතින් ඒක දකින්න ඕන ඒ වැරද්දක් කියලා අවබෝධ කරගන්න. දැනට අපි පිළිගන්නේ වැරද්දක් කියලා.
අපි ඇහෙන් දැකපු එකද අයින් කරේ කියන එකේ
ඔව් ඒක තමයි දැන් මේ මම ඔය ගැඹුරුම මට්ටමනේ කිව්වේ ඔක්කට එන්න කියනවා මේ පූර්ව ප්‍රතිපදාවක් වඩන්න තියෙනවා. කරන්නේ අර ධාතු මනසිකාරයි අරවම ඉන්නවා කී කියා දැන් ඔය අපි එළියේ හරි දෙයක් තියනවා කියමු. තියනවා නම් මොකද්ද ඕකේ தત્ත්වය කියන එක බලන එක තමයි පූර්ව ප්‍රතිපදාව කියන්නේ. එතකොට ඕක දැන් අපේ සයන්ස් වලින් යන්නේ පරමාණු වලින් හැදිලා තියෙන්නේ. ඈ ඕක බුද්ධාගමෙන් පෙන්නන්නේ ඔතන තියෙන්නේ.
ඒක අනිත්‍ය දෙයක් වෙන්න
පුළුවන්. ඔව්. ඔව්. ඒ මට්ටමේ දැකීමකුත් තියෙනවා. නැත්තම් ඕකේ ගැඹුරට යන්නේ සතර මහා ධාතු. ඔය මොන විදිහට පෙන්වුණත් ඔය පටවියාපෝතේජෝ ආයෝ. හරි? මූලික ස්වභාව ටික. හැබැයි ඕක තාම මේ ඇත්ත දැකලා නෙමෙයි ඔය ඕකට කියන්නේ පූර්ව ප්‍රතිපදා. ඕක කරපු ගෙඩාට තමයි මේ මට්ටම පෙන්වන්නේ මේ ලෝකෝත්තර පැත්ත කියන එක. තාම ලෝකෙට ලෝකෙ ඉඳන්නේ ලෝකෙ තියෙන දේ ඇනලයිස් කරන්න. ඔවිත වඩා වෙනස්ම ධර්මතාවයක් මේ තියෙන්නේ. මොකද ඔය ටික අපි කතා කරන්නේ ආයතන විශ්වාස කරලා. ආයතන 6යි තියෙන්නේ ආයතන 6 විශ්වාස කරලා ඕක කතා කරන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ආයතනිනුත් අපි රවට්ටනවා ඕකත් බොරුවක්. ආයතනිත් ඉක්මා යන පැත්ත තමයි මේ පෙන්නන්නේ. ඒකට ඉන්න අර අර මට්ටම උදව් වෙනවා. හැබැයි අර මට්ටම ඇත්තම ඇත්ත නෙවෙයි. අපි ලෝකෙට අයිති මට්ටමෙන් කතා කරලා උතෙන්ට තමයි
යන්නේ. දැනගන්නවා.
ඔව් ඔක කඩලා කඩලා ඉතින් මේ මේ එතකොට තමයි අර දෙයක් තියෙනවා ඒක තමයි මේ එක එක විදිහට පෙන්නන්නේ. දැන් වැඩේ තියෙන්නේ උතනින් එහාට ගියත්තකුත් තියෙනවා. ඔය දකින්නේ අර ටිකක් සාපේක්ෂක ඇත්ත. මේ නිර්පේක්ෂකයකට යනකොට ඒකිනුත් එහාට යෑමක් තියෙනවා. මේක තමයි ලෝකෙින්ම මිදෙනවා කියන්නේ.
දැන් මාත් කියන්නේ අතට දෙයක් තියෙනවා එක එක
එක එක තියෙනවා. ඔව්. ඔව්. ඒක එක්තරා මට්ටම. හැබැයි උතනින් එහාට දැක්මකුත් තියෙනවා. ඕක තමයි ඇත්තටම මේ කියන්නේ බුදු කෙනෙක් වෙන්න. ඒ කියන්නේ ධර්මයේ වෙන්න. ඔය මට්ටමට ඉතින් සෑහෙන විදිහකට සෑහෙන කෙනෙකුට යන්න පුළුවන්. බුදුදහමක් දන්නේ නැති වුණත් ඔය මට්ටමට යන්න පුළුවන්. තව විදිහකට කිව්වා. දැන් අර හැඟවිලා තියෙන සත්‍යයක් පෙන්වන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි කියනවා. එතෙන්දි තමයි ලෝකෝත්තර පැත්ත එන්නේ. ඒ ලෝකෙට අයිති එකේ ඉහළ දැක්මක් ඕක. මත ඔය මට්ටමෙන් දැකලා එළීම් ගැටීම් අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ හරියට කරන කෙනෙකුට. හැබැයි මෝහය නැති වෙන්නේ. අපේ මෝහයත් මෝහයෙන් අපි රවට්ටන එක තමයි මේ ආයතන හයක් ඇත්ත කියලා දෙන එක. දැන් අපිට අමතක වෙනවා අපි ඔය කියන ටික දැනගෙන තින්නෙත් මේ ආයතන හය හරහා.
ඒකයි අර මනෝවිඤ්ඤාණයෙන් දැනගත්තු ටික තමයි ඔය කියන්නේ.
ඒකට ආයතන හයට හිර වෙලා දැන් අර කලින් කියන්නේ අර බුදුහාමුදුර ලස්සන උපමාවක් දෙන්නේ බිත්තර කටුවක් ඇතුලේ ඉන්නවා කියලා. කටුව තමයි ආයතන හය. නවක ඇතුලේ ඉඳන් තමයි අපි ඉන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා මයි පිටතර කතුරු වල කඩාගෙන එළියට ආපු බ්‍රාහ්මණයා මං කියලා. ආයතන 6 ඉක්මම දකින්න ඕන. මේගොල්ලෝ මොකද කරන්නේ? මේ 6 දෙනා. අද මේ 6 දෙනා කියන දේ මත තමයි අපේ ওই කන්සෙප්ට්ස් ටික හැදෙන්නේ. හැබැයි ඒකෙනුත් මිදෙන්න විදිහක් තියෙනවා. ඒක තමයි ලෝකයේ දැන් සලායතනෙම තමයි ලෝකේ කියන්නේ. හැබැයි ඒක දකින්න විදිහක් නැහැ. මොකද දකින්න පුළුවන් එකම විදිය ඔය ප්‍රඥාව.
ලිමිට් එකේ හැයින් තීරණයලා තියෙනවා.
ඒ ලිමිට් එකෙන් එහාට යන්න ඕන. ඕකමයි ලෝකෝත්තර දැක්ම කියන්නේ. පටවි ගතියක් දැනගන්න. අල්ලලා හිතෙන් දැනගන්න දෙයට අපි නමක් දෙනවා ඊළඟට. එතකොට එතකොට අපි කීප දෙනෙකුට ටිකක් එක සමානව දැනුණොත් අපි සම්මතයක් දාගන්නවා. ඔය විදියට දැනෙන දෙයට මේක මෙහෙම කියනවා. එතකොට මේ වචනේ කිව්වහම අපිට ඒක මතක් කරගන්න පුළුවන්. හැබැයි අපි දන්නේ අපි මේ අතරපස් දෙනාම රැවටිලා කියන එක. දැන් බල්ලෝ කීප දෙනෙක් වතුරට ලැබුණත් අර බල්ලට අපි මේ නම දෙමු. කියලා තමයි අරිට කියයි. උන් ටික දන්නේ මේ අර බල්ලෙක් ඉන්නවා කියලා රැවටිලා කියන්නේ. සම්මතයක් දාගන්න පුළුවන්.
සම්මතයක් දැක්කම අපිට මේක ටච් කරපුවම බොත් වෙන්නේ.
ඔව් ඉතින් ඒ දැන් එතනම අපි මුලා වෙලා තියෙනවා. ඉතින් ඇහෙන් දකින්න දේ අල්ලලා බලන්න පුළුවන්. ඒක කවදාවත් කරන්න බැරි වැඩක්. ඒක තමයි මම කිව්වේ ආයතනේ හොඳට පිරිසිඳ දකින්න කියන්නේ ඒකයි. ආයතන පිරිසිඳ දකිනකොට තේරුම් යනවා ඇහෙන් කරන දේ වෙන ආයතනකින් කරන්න බෑයි කියන එක. අන්න ඔය මට්ටමේ තමයි සාමාන්‍ය ලෝකයා ඉන්නේ. මොකකින් හරි දැන් මම ඇහැ උපමාවට ගත්තට තමයි අල්ලලා දැනගන්නේ දෙයක්. දෙයක් කියපු ගමන් අනිත් පැත්තෙන් අපේ හිතේ තියෙන ඔක හැරිලා බැලුවොත් මෙහෙම දකින්න පුළුවන්. මේ අල්ලපු දේ ඇහෙන් අත් දකින්න පුළුවන්. ඔක්කොම මුලාවක් කියලා මම කියන්නේ. ඔර ප්‍රතිබිම්බ මට්ටමේ තියෙන දෙයකට අපි තේරුමක් දීලා. දැන් ඕක කියන්නේ අර මේවා චිත්‍ර ගොඩක් කියලා උපමාවකත් මන් දෙන්නේ ආයතනකින් හදලා දෙන්නේ චිත්‍ර ගොඩක්. නේද? ඇහෙන් චිත්‍රයක් ඇඳලා දෙනවා. කණින් චිත්‍රයක් ඇඳලා දෙනවා. ওই චිත්‍රෙ දිහා බලාගෙන අපි එළියේ තියෙන දේවල් ගැන කතා කරනවා. අන්න ඔහොම මට්ටමක් තියෙනවා. මේක මේ විශ්වාසයක් කියන එක අපි දන්නේ අරක පිළි අරගෙනයි අපි කතා කරන්නේ. එහෙන රූපේ බැසගෙනමයි කතා කරන්නේ. ඒක නේ සාපේක්ෂ කියපු ගමන් ඇත්ත ඇති හැටි නෙමෙයි කියලා මම හිතනම
කියවෙනවනේ.
ඒකෙන් යන්න පුළුවන් දුරක් තියෙනවා. එතනින් එහාට යන්න නම් මේ මේ අර ඔය හොයන්න විදිහක් කියන්නේ සම්මාදිට්ඨිය කියන්නේ රූපය මොකද්ද කියලා පටන් අරන් ඒ රූපේ හටගත්තියයි. ඒකේ Nirodhe මොකද්ද? අන්නවම හොයන එක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. හරි දැක්ම කියන්නේ. දැන් අපි තාම ඉන්නේ රූපය මට්ටමේ විතරයි. සමුදයයි අත්ංගමයයි නිකන් පේන්නේ. ඒක අර උපමා වලින්ම තමයි අපිට නිකන් මේ වගේ දෙයක් කියලා අයිඩියා එකක් දෙන්න පුළුවන්. දැන් අපි දෙයක් දැනගන්න කලින් දැන් අපිට මුලින්ම මිරිඟුව පේන දවසේ අපි අනිවාර්යෙන් වතුර කියලා රැවටිලා තියෙනවා. ඒක ටිකක් ගිහින් අවබෝධ කරගත්තාම තමයි එතනින් මිදෙන්නේ නේ. පළවෙනි සැරේ ඉස්සරම් පොඩි කාලේ දේ දුන්නත් දකිනකොට ඕක තියෙනවමයි කියලා හිතෙනවා. කවදා හරි ඊට වඩා දෙයක් තේරුම් ගත්තාම තමයි ඒකේ මෙහෙම දෙයක්ත් වෙන්න පුළුවන්. අනේ මේ වගේ දෙයක්. ඉතින් අපි තාම අර මූලික මට්ටමේ හුඟක් ලෝකේට අයිති දේවල් වලට. ඉතින් ඒක දකින්න විදිහ තමයි කියන්නේ මේ පටන් ගන්න තැනම හොයන්න කියලා. එහේ ඇත්ත ඇති හැටි දකින්න. මොකද අපි සංසාරේ ආවේ ඇත්ත ඇති හැටි දැකලා නෙවෙයි. අපිට පුරුද්ද තියෙන්නේ ඇත්ත ඇති හිතේ දැකලා නෙවෙයි. යථාභූත කියන එක. ඥානම් පස්සං කියන එකේ අර වචන දෙකක් තියෙන්නේ ඒකයි. ඒක අහලා තමයි දැනගන්න වෙලා තියෙන්නේ. අපිට මොකද එතනින් එහාට පණින්න තරම් නුවණක් නැහැ. ඒක බුදු කෙනෙකුට විතරයි තියෙන්නේ. ඒක ධර්මයක් අහලම ඒක අහපු පළියටම අවබෝධ වෙන්නෙත් නැහැ. ප්‍රඥාව අධික කෙනෙකුට සරියුත් හාමුදුරන්ට වගේ තමයි අවබෝධ වෙන්නේ කියනකොටම අපිට කරන්න දෙයක්ත් තියනවා ඒ අවබෝධය ගන්න. ඒක තමයි මේ මේ විස්තර කරලා තියෙන්නේ ධර්මයේ. ඔහොම තමයි. ඉතින් දැන් ඕවා මට වුණත් ඔය මට්ටමින් කියන්න හරි ඉතින් සෑහෙන කාලයක් ගියා මෙහෙම දෙයක් තියනවා කියලා. දැන් මේ තාම අනුමානයි. මත්තමට එන්නත් එන්න ඉතින් අර හොයන්නම ඕන නුවණින් හොයන්න කියන ධර්මත් එක්කම හොයන්න. මොකද මේක අපිට තනියෙන් හිතලා හොයන්න පුළුවන් දෙයක් නෙවෙයි. අතන උදව්වක් තියනවා, ගයිඩ්ලයින්ස් තියනවා. එන්න මේ මේ විදිහට බලන්න කියන එක. ඒක එහෙම කියලත් කියනවා, ඒක එහෙම පිළිගන්නත් එපා. කවුරුත් කියපු බලයට කොහෙත්ම පිළිගන්න එපා. ඒක තමන්ම හොයන්න. හරි එතනින් තමයි.
උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දැන් මට මේ කකුල ඔලවන්න ඕන.
ඔව්.
මම ඔලවන්න කිව්වා මට ඔලවන්න පුළුවන්.
හරි.
හැබැයි දැන් මට ඔතන ඔලවන්න බෑනේ.
බෑ.
ඒක ගන්නේ මම කියන්නේ නෑ ඔල කකුලට ඔක මගේ කකුල කියලා. හරි.
ඔව්.
ඒ කියන්නේ මගේ සීමාව ඇතුළත ඉන්නවද මම කියලා කියනවා. ඒකයි මම
කියන්නේ. ඒ මට්ටමේ දැන් ඔතනම දැන් ඔයාලට බලන්න තව පොඩි විදිහක් දැන් ඔයාලට එකනම් අපිට කන්ට්‍රෝල් එකක් යම් කිසි තියෙන මට්ටමකුත් තියෙනවා. හැබැයි
කන්ට්‍රෝලින් නැති මට්ටම තමයි අර අනිත්‍ය දිරලපත්.
ඔව් ඕකේ අර පොඩි සෛල මට්ටමට ගියොත් ඔයාලට කන්ට්‍රෝල් යන්නේ. කකුලට හැදෙන ලෙඩක් නවත්තන්න ඔයාලට බෑ වාකමැති වුණාට. ඒක. ආයෙසට යන එක නවත්තන්න බෑ.
මට
යම් කිසි කන්ට්‍රෝල් එකක් තියෙනවා මම ගන්න. දැන් ඔය කකුල කපපු කෙනෙක් කකුලක් දාලා එයාට ඒත් ඇවිදින්න පුළුවන්. අර දාපු එකත් එයාගේ කකුල එනවා ටිකක් කල් යනකොට.
ඔව්.
ඒ උඩ වෙලාවට ගලවලා තියන්නත් පුළුවන්.
ඔව් නෑ. ගලවපු කකුල
මගේ නෙමෙයි.
ආයි කියන්නේ මගේ කියලා.
ඒ අපිට මේ වට වේ කිව්වට අර වගේ කෙනෙක්ගෙන් අහලා බලන්න.
නෑ නෑ මගේ කකුල අයින් කරද කෑල්ල. මගේ එළියට
දාන්න. ආ එළියට දාපේ.
එළියට අයින්.
ඊට පස්සේ හයි කරමු යකඩ කකුල.
මගේ දැන් ගලවලා තියෙන කිවිල ගලවලා කෑල්ල පෙන්නුවොත් එහෙම
හැබැයි අපි දැන් වෙන එකක් අරන් ෆිට් කරනවානේ. දානවනේ එක එක ෆ්‍රේම්ස් එහෙම කැලි නේද?
ඔව්.
ඒවා දැම්මට පස්සේ ටිකක් කල් යනකොට ඒක මගේ වෙනවා. මොකද මට පුළුවන් ඒක කන්ට්‍රෝල් වෙනවා. ඔය වගේ තමයි. දැන් අපිට කාර් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙනකොට කාර් එකත් මගේ වෙනවා.
ඒ මගේ කන්ට්‍රෝල් එක ගැන
සීමාවට මම ටික ටික සීමාව වකිවේ. ඔව් අන්න ඕවයින් තමයි හිතා ගන්න ඕන දැන්.
ඔය දැන් මෙහෙම දැන් කාර් එක උනා දැන් මම මගේ කාර් එක දුවද මේකෙන්ගේ කාර් එක මං කියන්නේ නැන්නේ මේක මගේ කාර් එක
කියලා. නෑ මොකද අපිට
කන්ට්‍රෝල් එකක් නැහැ.
ඒකම තමයි. කාරට කන්ට්‍රෝල් එක නැහැ.
වාගේ
කාර් එක වට ගිහින් ඔන්න හප්පලා දාන්න පුළුවන්. වෙන කෙනෙක් ඒක එලවද්දී හැන්ද. කන්ට්‍රෝල් එක ගන්න අපි try කරනවා. ඔක තමයි මගේ කරගන්නම. එහෙම ගිහිල්ලා ගිහිල්ලා තමයි මම වෙන්නේ. මේ ශරීරය මුලින් මගේ. මගේ අප. හැබැයි ඕක ඒ සීමාව පැනලා ඕක මම වෙනවා. මම හොයන්න බැරි අර එක එක ලෙඩ වෙලා කපලා දානකොට තමයි. මුලින් මගේ අත කිව්වට ඔය අතට මොකක් හරි වුණොත් මැරෙනවා කිව්වොත් ඒක මගේ නෙවෙයි කියලා අයින් කරන්න පුළුවන්. ඇයි එහෙම වෙන්න ඕන? නැත්තම් බෑ. ඔව්. දැන් එහෙම වෙන්නේ අපිට මගේ මම කරගන්න තව ටිකක් ඉතුරු වෙලා තියෙන හින්දා. ඔවත් කඩ කඩ බලන්න කොයි කෑල්ලද මේ අන්තිමට මම වෙලා තියෙන්නේ. ඒ බලන්න ඉතින් එක එක විදි තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන ඔය හැම පැත්තෙම බලන්න මේක. ඒකයි අර එකකින් තේරෙන්නේ නැත්නම් තව විදියක් දැන් මං කියේ අර ශරීරයේ දෙතිස් කුණප බලලා පිළිකුල දෙන්නේ නැත්නම් තව විදියක් තියෙනවා. ඒකත් තේින් නැත්නම් තව විදියක් තියෙනවා. හැම හැම එක. මොකද එක එක මනසට වැටෙන්නේ වදින්නේ එක එක විදි. ඒ හින්දා තමයි ඔය ගොඩාක් ක්‍රම තියෙන්නේ. දැන් අපිට සමහර භාවනා කරනකොට මොකද්ද මේක කරලා ඇති වැඩේ කියලාත් හිතෙනවානේ. හැබැයි සමහර ඒවා ටිකක් හිතට දැනෙන ඒවා
තියෙනවා.
ඔව්. ඒක තමයි සමහර දැන් සමහර කෙනෙකුට මරණය මරණානුසය මොනවාද අර නවසීවතිකේ එහෙම අල්ලලා යන්න පුළුවන්. සමහර කෙනෙකුට වැඩක්ම නැහැ මං කිව්වේ දැන් අපේ මං දැකලා තියෙන්නේ ඔක අපිට වැඩක් නැහැ කියලා. මද අද කාලේ දකින්න නැති හින්දා. ඊට වඩා අර නිකන් ප්‍රැක්ටිකලි අපිට දකින්න පුළුවන් එකකින් අපිට හිතට දැනෙනවා වැඩි. ඒක තමයි කොයික Tamanta හරියනවාද කියන එක දැන් අපිට කියන්න බෑ. බුදුහාමුදුරන්ට ඒ පුළුවන්කම තිබුණා. ඒ හින්දා තමයි එක්කෙනාට හරියන එකෙන්ම දුන්නේ. අපිට ඉතින් අර එක්ස්පෙරිමන්ට්ස් කර කරම බලන්න වෙලා තියෙනවා. ඒවා බලද්දී අර මූලිකම ඉන්නේ ශ්‍රද්ධාව කියන එක. බුදුහාමුදුරුවෝ ඇත්ත ඇති හැටි දැකලා ඒක කියන්න ඇති කියන නිකන් මම කිවි හිතේ කොනක කොහේ හරි ඕක තියනවා නම් තමයි අපිට හොයන්න හිතෙන්නේ. ඒක එන්නේ නිකන් නෙමෙයි. ඒවට තමයි ඔය අපේ පරණ කර්ම ශක්තියයි අරව මේව ගොඩක් දේවල් බලපාලා ඉන එකක් ඒක. මේ වගේ හරි මේවා සාකච්ඡාවක් කියන්න හිතෙන්න ඕනනේ. ඒකට ඒක නිකන් ආපු එකක් නෙවෙයි. අපි පිළිගත්තත් නේද? එහෙම වෙන්න මොනවා හරි හේතු ටිකක් යෙදිලා තියෙනවා. ඒවත් දැනට පේන්නේ නැහැ. කියන්නේ අපිට දැන් අපිට අහු නොවන දේවල් ගොඩක් තියෙනවා. ඒක ඉතින් මේ ඒක කතා කරනවට වඩා හොඳයි කතා නොකර ඉන්නේ. මොකද අපි ඒව පිළිගන්න කැමති නැහැනේ. අපිට දැනෙන මට්ටමින් කතා කරාම මේ ලේසි ඒ මට්ටමින් හොයන්න පුරුදු වෙන එක. ඔක මං අර අපේ ඉංජිනියර්ස්ලට ගන්නේ රොබෝ කෙනෙක් හදන්න කියලා එක එක සෙන්සර්ස් දාලා කොහොමද මේක ප්‍රොසෙස් වෙන්නේ. ඒකල්ල හිතපු ඒවා නියම රිපෝර්ට්ස් ටිකක් තියෙනවා මං අර. ජයමන්ට නම් කීපයක් දුන්නා ගියමන්. ළමයි ලියන ඒවා. එක විදි වලින් හිතනවා ඒගොල්ලෝ ඔය අයිඩියාස් ටික දාලා මේවා ගැන ලියන්න ගියුවහම සමහර දේවල් දකිනකොට ඉතින් අර පේන හැටි. දැන් අපි තීරුම් ගන්න ඕන එකක් තමයි දැන් අපි හිතාගෙන ඉන්න මට්ටමට එහා ගිය දේවල් ගොඩක් තියෙන අපිට දැනට අහු වෙන්නේ. ඒක අර ප්‍රඥා මට්ටමත් එක්ක එන දේවල් ටිකක්. ඒක සමහර විට ඉතින් එක එක විදිහට දැන් මං හිතන එක විදිහක් තමයි. දැන් මම මීට අවුරුද්දකට හරි දෙකකට හරි කලින් හිතාගෙන හිටියේ ඒවා නෙමෙයි දැන් හරි කියලා හිතෙන. ඒ කාලෙදී ඒ දැක්ම තිබුණ නැති හින්දා ඒව ඇත්ත වෙලා තිබුණා. ඒ දැන් ඊට වඩා වෙනස් දැක්මක් එනකොට අර සමහර දේවල් බොරු වෙලා අයින් වෙලා. අනේ එහෙම දෙයක් වෙනවා මේ ප්‍රඥාව වැඩි වීම එක්ක. ඒකෙනුත් තේනවා මේකේ අර අවබෝධ කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒක සමහර විට අපි දැනට යොදා ගන්න ක්‍රමවලට අහු නොවෙන්නත් පුළුවන්. එතන තමයි ඔය දැන් බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන ඒවා එක්ක යන එකේදී ටිකක් අර වෙනස් පැත්තක් දකින්න පුළුවන්. සචින් අය ලෝකෝත්තර පැත්ත ඒ ධර්මයේ විතරනේ පැහැදිලි කරන්නේ වෙන කොහෙවත් දකින්න බෑ. ඒතර මේකත් එක්ක බලනකොට අපිට අර සමහර දේවල් පේනවා. කලින් හිතුවේවත් නැති පැති. ඒ හොයන හැටි තමයි ඉතින් මේවයින් පෙන්වන්නේ මේ සචින් ලෝකෝත්තර පැත්ත කියන එක. ලෝකෙට අයිති මට්ටමයි ලෝකෝත්තර පැත්ත දැන් අපිට වෙලා තියෙන්නේ අපි ලෝකෙට අයිති දේවල් වලින් නේ කතා කරන්න හදන්නේ. එතකොට ඒකේ වැහෙන අමාරුවක් තියෙනවා අයවා මේ එක්ස්ප්ලেইন කරලා විතරක් දැනගන්න. මේකේ අනිත් පැත්තට තියෙන්නේ හිතන්න තව විදිහක් තමයි. මේක දැන් කෙනෙක් කියපු දෙයක් නෙමෙයි. දැන් මේවා කොහෙලා රහතන් වහන්සේලා ගොඩක් බිහි වෙලක් තියෙනවා. එතකොට මේක අත්දකින්න පුළුවන් දෙයක්. තේරුම් නැගත්ත අය ගොඩාක් හිටියට තේරුම් ගත්ත අයත් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ එහෙම දෙයක් වෙන්න පුළුවන් කියන එක. මේ වගේ දෙයක්. මේ කියපුවා දැන් ඒ රෙකෝඩ් වෙලා තියෙන ඒවයි තියෙනවා. ඒ ගොඩාක් රහතන් වහන්සේලා තේරුම් ගත්ත එක අර උදාන වාක්‍ය කියලා එහෙම කියලා තියෙනවා. ඒක එකම දේ විස්තර කරපු ඒවා තියෙනවා. ඒකට ආයෙ ආයෙ මේක අත්දකින්න පුළුවන් ස්වභාවය. ඒ වයින් ඉතින් හිතන්න දේවල් තියෙනවා. හිතනවා නම් හොඳයි. ඕක නැතිකම තමයි මේ දහමින් අයින් වෙන්නේ.
ප්‍රායෝගික නැහැ කියලා. ඒක ප්‍රායෝගිකයි කියලා එහෙම රිලේට් වෙන එක තමයි වෙන්න ඕනේ. දැන් ඔකේ හොඳම දේ තමයි අපි අර වෙනදා දුක්ුණේ වලට අහු වෙන්නේ. දකින්න දකින්න. ප්‍රශ්න වලට අහු වෙන්නේ. ප්‍රශ්න වලින් පැනලා යෑමකුත් නෙමෙයි. ඒක ඊට වඩා නිකන් වෙනස් විදිහකට පේන්න ගන්න. අපිම ප්‍රශ්න හදාගෙන කියලා පේනවා. නේද? අපිම ප්‍රශ්න හදාගෙන අපිම දුක් විඳලා දිනා. ඉතින් ඔයගම දුක් විඳේ නැතත් ඒවට solutions තියෙනවා. විතර ප්‍රායෝගිකවමත් දෙකේ පේනවා මේ දුක ටික ටික අඩු වෙනවා. ඉතින් ඒ කියන්නේ ලෞකික මට්ටමෙනුත් ඒ වගේ පේනවා. මේ අවබෝධය නැති කාලේ කොච්චර දුක් විඳද නේද? මේ අවබෝධය එන්න පේනවා. එහෙම ඔය ටික අපි දැනගෙන නොහිටියා නම් තව ඔච්චර දුක් විඳිනවද? කොටසක් තියෙනවා. ඒකත් යම් කිසි අත්දැකීමක්. ඒකත් විදර්ශනා ඥාන කියලාම තමයි කියන්නේ. කලකිරීම කියන එකත් එක ඥානයක්. ඒක හැමෝටම ඇති වෙන්නේ නැහැ. හැබැයි ඇති වුණහම ඒක අඳුර ගන්නත් පුළුවන් වෙනවා. අඳුර ගත්තොත් එතනින් එහාට එනවා. කලකිරුණා කියන්නේ ඔක්කොම අත්හැරලා දාන එක නෙවෙයි. ඒක වෙන්නත් හේතු ටික පේනවා. එහෙම වෙන්නෙත් ඒ හේතුවක් ඇතුව. ඒ විදර්ශනයෙන් තමයි ඒක එතනින් එහාට යන්න පුළුවන්. ඉතින් ඕවාර මේ ලෝකෙට අයිති මට්ටමේ ඕවා තේරුම් ගන්න අමාරුයි. අපි අවසන් කරමු නේද? හොඳයි. කාලය තුල සතුටු වෙන්න පුළුවන් අපිට කුසල් සම්භාරයක් රැස් වුණා කියලා. මේ ධර්මයක් සාකච්ඡා කරනකොට ඒවයිදි සීලයක් රැකෙනවා, සමාධිය වැඩෙනවා, ප්‍රඥාව වැඩෙනවා. ඒතර සීල සමාධි ප්‍රඥා කියන්නේ මහානිසංස කුසල්. ඒවා යම් කිසි දවසක නිවන් අවබෝධ කර ගන්න කම්ම උදව් වෙන දේවල්. ඒවා ඒවා මහා නිසංස ගැන අනුසස් තීම. ඒකට ඒ පින් රස කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා. සතුටටපත් වෙත්තා. දිව ඉසුරු වෙඩි දෙවියන් කරගනිත්වා. තුන් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන ඒ දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමාත් ආරක්ෂා කරන සීකයන් සිදුකක් කරදරයක් නරකක් අපල උපද්‍රවයක් බාධාක් වෙන්න තියනවා නම් ඒ සෑමගෙන් අප සැවම ආරක්ෂා කරන සීක්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. මළගිය කෙනෙක් නරක තැනක උත්පත්තියක් ලැබලා පින් බලාපොරොත්තු ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම හේතු වාසනා වේවා.
ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අපිට මේ රස කරගත්තු පින්වල බලයෙන් අපිට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේපා ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඒ වගේ මේ අපේ අවිද්‍යාව හින්දා තිහෙටි නොදන්න කම හින්දා කරන සංකාර සේරම ඒවයි ගතිය තමයි මේ ලෝකෙට ඇති සංකාර සබ්බේ සංකාරා අනිත්‍ය බව අපව දුකටපත් කරන බව අනිච්ඡාති දුක්ඛාති. ඒ වගේ මේ හිතට තියෙන ධර්මතාවල මනෝ විඥාන මට්ටම ඒවා සබ්බේ ධම්මා ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැති බව සබ්බේ ධම්මා අනාත්මයි. ඔය ඇත්ත ඇති හැටියට තේරුම් යන්නේ යදා පඤ්ඤාය පස්සති. එතකොට තමයි අර මුලාවෙන් හඳපු දුක කලකිරිලා අකාරින්. යත නිබ්බින්දති දුක්ඛේ. ඒක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සත් සත්.